තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අද ලිඛිත ප්‍රශ්න එකක් පමණයි ලැබිලා තියෙන්නේ. ඊට අමතරව භාවනාවට සම්බන්ධ සාමාන්‍ය ප්‍රශ්න තුනක් ලැබිලා තියෙනවා. වෙනම මම මුලින්ම ලිඛිතව ලැබී තියෙන ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටිනවා.
ආදීප් මං හිතන්නේ අපි සුතානුග්‍රහයක් විදිහට ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ අපිට උපදේශ ටිකක් දෙයි, ඊට පස්සේ ප්‍රශ්න වලට යනවා කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, එහෙම නේද අපි වැඩ කරන්නේ අද?
ඔව්, අපි මේක සාමාන්‍ය හදලා තියෙන්නේ මුල් විනාඩි 15 20 මොකක් හරි පොඩි මග පෙන්වීමක් කළා. ඊට පස්සේ මේ ප්‍රශ්න වලට යන තමයි අදහස. ඒක තමයි හැමදාම කරන්න බලාපොරොත්තු වෙන ක්‍රමේ. එතකොට අපි එහෙනම් ඉස්සෙල්ල මුලින් පොඩි විනාඩි 15ක් 20ක් වගේ පොඩි මග පෙන්වීමක්, ආධුනිකයට සුදුසු මග පෙන්වීමක් කළා. ඊට පස්සේ මේ පටන් ගමු.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. හොඳයි, එහෙනම් පූජනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මේ අවස්ථාවට සහභාගී වෙන පින්නතුනි. එතකොට අපි අද මේ එකතු වෙලා ඉන්නේ ආධුනික පිරිසකට මේ විදිහේ මඟ පෙන්වීමක් කරන්නේ කොහොමද, මේ සිහිය පිහිටවන වැඩේ පිළිබඳ අදහසක් දෙන්නේ කොහොමද කියලා අනේක පිළිබඳ වැඩසටහනකට. එතකොට ඒ සඳහා අපි මුලින්ම මතක් කරගත්තෝ දැන් මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසත් ආධුනිකයි කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ වගේම මේ කරන කට්ටියත් ආධුනිකයි. ඉතින් ඒකින්ද අපි මුලින් පොඩි මඟ පෙන්වීමක් කරමු. පුළුවන් විදිහට ශක්ති ප්‍රමාණයෙන් කොයි විදිහටද මේක ආරම්භ කරන්නේ, මොන මොන විදිහටද මේක වැඩේ කරගෙන යන්නේ කියලා පොඩි අදහසක් එක්ක ඊට පස්සේ විනාඩි 15කට 20කට පස්සේ අපි ඒ ප්‍රශ්න වලට යමු එමු. එතකොට මුලින්ම මතක් කරොත් දැන් මේක අපි හැමදෙනාම යම්කිසි ගමනක යෙදිලා ඉන්නවා, ජීවිත ගමනක යෙදිලා ඉන්නවා. එතකොට අපේ මේ ජීවිත ගමනේදී අපි නොයෙකුත් ටාගට්ස් නැත්නම් ඉලක්ක අපි තියාගන්නවා. සමහර විටක අපිට හිතෙනවා මේ අධ්‍යාපනය තුළින් මේ ජීවිතේ ජය ගන්න පුළුවන්, රැකී රක්ෂා වලින් මේ ජීවිතේ ජය ගන්න පුළුවන්, මිල මුදල් වලින් මේ ජීවිතේ ජය ගන්න පුළුවන්. ওই විදිහේ නොයෙකුත් ඉලක්ක අපි තියාගෙන ඉන්නවා. නැත්නම් හිතන නම්බුනාම වලින් මේ ජීවිතේ ජය ගන්න පුළුවන් කියලා අපි හිතනවා. ඉතින් ওই විදිහට නොයෙකුත් ඉලක්ක කරා අපි ගමන් කරනවා, අපේ ජීවිතේ මෙහෙවනවා. ඉතින් එහෙම යන ගමනක් තමයි මේ තියෙන්නේ. ඉතින් ওই විදිහේ ඉලක්ක සාර්ථක කරගන්නවා, ඒවා ළඟා කරගන්නවා. එතකොට ඒ ඉලක්ක ළඟා කරගත්තාම අලුතෙන් තව ඉලක්කයක් මතුවලා එනවා. අලුතෙන් තව දෙයක් අපිට ඉදිරිපත් වෙනවා. අපි ඒක ඔස්සේ අපේ සිහිය, අදහස, වීරිය මෙහෙවනවා. ඉතින් ඔහොම ගමනක තමයි මේ හැමදේම මේදිලා ඉන්නේ. එතකොට ඒ වගේ ගමනක සමහර විට අර ඉලක්ක සාර්ථක කරගත්තාම, ඒව ළඟා කරගත්තාම, ඒ මිල මුදල්, ඒ කීර්ති ප්‍රශංසා ළඟා කරගත්තාම අපිට හිතෙනවා බැලුවාම බොහොම සුන්දර ජීවිතයක්, බොහොම ලස්සන ජීවිතයක්, බොහොම දකින්න ආස ජීවිතයක් කියලා. එතකොට ඉතින් ස්වභාවය මොකද්ද? හොඳ ඇඳුම් පැළඳුම් වලින් සැරසිලා, හොඳ යාන වාහන සහිතව, හොඳ අඹු දරුවෝ සහිතව, හොඳ නම්බු නාම සහිතව ඉතින් අපි ගමන් කරනවා. අපි ගමනේ යෙදෙනවා. ඉතින් බලාගෙන ඉන්න කෙනෙක්ට මේක හරිම ආසයි. අනේ මටත් මේ වගේ දෙයක් ළඟා කරගන්න පුළුවන් වුණා නම් කියලා ආසාවක් හිත ඇතුලේ ඇති වෙන්න පුළුවන්. අර ඒ විදිහට ඒ කතාවක් තියෙන මොකද්ද, මේ කාර් එකක හොඳ සැප වාහනයක හොඳ ලස්සන නෝන කෙනෙක් එක්ක යන බල්ලෙක්ව දැක්කලු මේ පාරේ අයින් ඉඳපු කොල්ලෙක්. ඉතින් මේක හිතුවලු, කල්පනා කරාලු, ෂා හරි ලස්සන ජීවිතයක් නේ මේක. මටත් ඒ යන්න තියුණා නම් ඒ නෝනා එක්ක, කන්න තියුණා නම් ඒ නෝනා කන කෑමම, ඉන්න තියුණා නම් ඒ වගේ ගේකම, බල්ලෙක් වුණා නම් කොල්ලෙක් නොවී අගුපිලක කියලා හිතුණලු. ඉතින් ඔන්න ඔය විදිහේ ගමනක තමයි අපි ඇදිලා ඉන්නේ. අපිටත් බාහිරෙන් බලන කෙනෙක්ට පේනවා මේක බොහොම අලංකාර දර්ශනයක්, මේක බොහොම ආස හිතෙන දෙයක්, මේක බොහොම ළඟා කරගත යුතු දෙයක් කියලා තමයි හිතෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේක උපමා කරන්නේ මොකකටද? මොනර නැතුමකට. මොනරා පිල් විදහාගෙන බොහොම ලස්සනට, බොහොම උජාරුවට, බොහොම ආඩම්බරෙන් නර්තනයක යෙදෙනවා. එතකොට පිල් කලඹ හරිම ලස්සනයි, නොයෙකුත් වර්ණවලින් ගැවසිලා තියෙනවා. නමුත් ඔය නැටුමේ පොඩ්ඩක් වටපිටාවේ කැරකිලා බැලුවොත්, පිටිපස්ස පැත්තට පොඩ්ඩක් කැරකිලා බැලුවොත් මොකද වෙන්නේ? පස්ස පැත්තේ එළි ඔහොම නර්තනයක තමයි යෙදෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් එතකොට මේක තම තමුන්ටත් තම තමුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ කාලය ගත වෙනකොට අවබෝධ වෙනවා. විශේෂයෙන් අර ජීවිතේ මැද කඩයීම පන්නන කාලය එනකොට ඔන්න යම්කිසි අවබෝධයක් එනවා. අර මොනවා ළඟා කරගත්තත් රැකීරක්ෂා මිල මුදල් ඒ තානාන්තර හමුදරුවෝ නොයෙකුත් දේවල් ළඟා කරගත්තත් මේකේ මොකද්දෝ අවුලක් තියෙනවා කියලා තමුන්ටම දැනීමක් එන්න පුළුවන්. තම තමුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් එහෙම දෙයක් දැනෙන්න පුළුවන්. මේක කොච්චර කරත් ඉවර කරන්න බැරි දෙයක් කියලා එහෙම දෙයක් දැනෙන්න පුළුවන්. මේක හරියට අර හිල් වෙච්ච කලයකට වතුර පුරවන්න උත්සාහ කරන කොච්චර පිරෙව්වත් ඉවරයක් නැහැ කියලා දැනෙන්න පුළුවන්. ඉතින් ওই විදිහේ දැනීමක් එක්ක යන ගමනක් තමයි ගොඩ දෙනෙට තියෙන්නේ. එතකොට මේක කොච්චර කරත් අද මොනවා හරි ළඟා කරගෙන අදහවසට නිදිය ගත්තට මොකද හෙට උදේ වෙනකොට අලුත් ඉලක්කයක් මතුවලා තියෙනවා. ඒක උස්සේ උත්සාහ කරන්නේ ඒක ළඟා කරගන්න උත්සාහයක් තියෙනවා. මේක හැම වෙලේම ඌනතාවයකුත් එක්ක යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඔහොම 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 කාලයක් ගෙවිගෙන යනකොට තම තමුන්ට තේරෙන්න පටන් ගන්නවා මේක මහා වදයක්, මේක මහා මල හෝන්තුවක් තමයි මේ ජීවිතේ කියලා තේරෙන්න පුළුවන්. ඉතින් එහෙම තේරිච්ච පිරිසක් වෙන්න ඇති මේ ඉන්නේ කියලා අපිට හිතෙන්නේ. මොකද මේ ඉරිදා දවසක ඉතින් හොඳට කාලා බීලා බීච් ගිහිල්ලා පික්නික් එකක් ගිහිල්ලා ඉන්න තියෙන දවසක් තමයි අද. එතකොට ඒ වෙනුවට මේ වගේ දැනකට එකතු වෙලා මේ මොකක් හරි උත්සාහයක් දරන්න බලාපොරොත්තු වෙන ඇත්තේ. එතකොට එහෙම දැනීමක් ඇතුව වෙන්නේ නැති කියලා අපි හිතනවා. ඉතින් එහෙම දැනීමක් තියෙනවා නම්, එහෙම තමුන්ට අදහසක් තියෙනවා නම් අනේ ඒකත් එක්ක තමයි මේ වගේ ගමනක් යන්න පුළුවන්. ඒ වගේ මේ ජීවිතයේ යම්කිසි ආදීනව කොටසක් දැක්ක කෙනෙක් තමයි මේක මොකද්ද මේ කියලා හොයන්න උත්සාහවත් වෙන්නේ. ඒ පිළිබඳ ධෛර්යයක් ගන්න. එතකොට ඒ වගේ උත්සාහයක් ගන්න ධෛර්යමත් වෙන කෙනෙක්ට මුලින් මේක බැලුවාම මහා විශාල දෙයක්, බරපතල දෙයක්, කරගන්න බැරි තරම් අපහසු අමාරු දෙයක් තමයි මේ දේ. බැලුව ගමන් එකපාරට මේ ජීවිතය කියන එක, මේ යථාර්ථය කියන එක, මේ ධර්මතාවය කියන එක හොයාගන්න එක බොහොම අපහසුයි කියලා තමයි හිතෙන්නේ. ඉතින් අර ගිහි ජීවිතවලින් ගෙවනකොට ඒ වැඩ කටයුතු එක්ක හිතෙනවා මේක කරන්න බැරි දෙයක්ම තමයි කියලා ගන්නට අදහසක් එන්න පුළුවන්. එතකොට නමුත් මේකේ තියෙනවා කරගන්න පුළුවන් ක්‍රමයක්, ඒ පිළිබඳ මාර්ගයක් තියෙනවා. එතකොට ඒක හරියට නිකන් අර දැන් දූරියන් ගෙඩියක් දැක්කොත් අපිට හිතෙනවා මේක ඇතුළත බොහොම මිහිරි ඵලයක් තියෙන බව දන්නවා. නමුත් මේ ඵලයට ලං වෙන විදිහ හරිම අමාරුයි. ඒ ඵලේ ළඟා කරගන්න විදිහ හරිම අමාරුයි. එතකොට අලියෙක්වත් ළඟපාතකින් යන්නේ නැහැ කියලා තරමට කටු. එතකොට ඒ කටුන් තුලින් කොහොමද අපි ගිහිල්ලා මේ ඵලේ ළඟා කරගන්නේ කියලා ඒක බැරි දෙයක් කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. ඒ වගේම තව පිරිසක් ඉන්නවා ඒ දූරියන් කියන ඵලේ රස එච්චර කැමති නැති පිරිසක්. එතකොට ඒ වගේ කට්ටියට මේක බොහොම අප්‍රිය දෙයක්. නමුත් කෙනෙක් ඉන්නවා මේක ප්‍රියයි කියලා හිතන කෙනෙක්. අන්න එයාට උත්සාහවත් වුණොත්, ඒ පිළිබඳ නැවත නැවත උත්සාහ කරොත්, අර දූරියන් ගෙඩිය කටු අතරින් පොඩ්ඩක් අධ්‍යයනය කරොත්, අන්න කෙරවලේ අගිස්සේ තියෙනවා පොඩි පැල්මක්. එන්නේ පැල්මත් එක්ක ඒක තව ටිකක් ඉස්සරහට ප්‍රෝග්‍රෙස් කරොත්, ඒක වැඩි කරොත්, අන්න අර මිහිරි ඵලයක් ළඟා කරගන්න පුළුවන්. එතකොට එන්නේ වගේ මෙතන මේ ජීවිතේ මේ සත්‍ය ස්වභාවය ආගෙන යන ගමනේ මේ ධර්මයක් තමුන්ගේ ජීවිතයට ලං කරගන්න, මේ ජීවිතේ සනසගන්න, නිවාගන්න උත්සාහවත් වෙන කෙනෙක්ට ටිකෙන් ටික උත්සාහ කරනකොට, නැවත නැවත උත්සාහ කරනකොට ටිකක් තමුන්ට මේ පාර එලි කරගන්න පුළුවන් හැකියාවක් එනවා. ඒ පිළිබඳ ශක්තියක් එනවා. ඉතින් ඒ වගේ උත්සාහයක් දරන කෙනෙක්ට එහෙනම් මොකද්ද කරන්න ඕනේ කියලා තමයි අපි දැන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මොකද කරන්නේ මේ තැනැත්තා? අර තියෙන වැඩ රාජකාරි ඔක්කොම පොඩ්ඩක් පැත්තකින් තියලා නිකන් සාමාන්‍යයෙන් සැහැල්ලුවෙන් වාඩි වෙලා ඉන්නවා. මෙහෙම හිතනවා, කල්පනා කරන මොකද්ද වාඩි වෙලා ඉන්න ලැබෙන්නේ? බොහොම කලාතුරකින් මේ ජීවිතේ වාඩි වෙලා ඉන්න ලැබෙන්නේ නිදහසේ වැඩක් නොකර බොහොම කලාතුරකින්. අන්න ඒ මොහොත මම අගය කරනවා, මේ වෙලාව මම අගය කරනවා කියලා මේ තැනැත්තා මොකද කරන්නේ? බොහොම සැහැල්ලුවෙන් පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉඳලා බලනවා, මට මේ වාඩි වෙලා ඉන්න බවට, එහෙම නැත්නම් මම මේ ඉන්න බවට මොකද්ද තියෙන දැනීම කියලා තමුන් දිහාම හැරිලා බලනවා. එහෙම බලනකොට යම් කිසි දැනීම් ටිකක් තියෙන්න පුළුවන්. මේකෙන් අපි අවධානය යොමු කරනවා, මම කොහොමද දන්නේ මම වාඩි වෙලා ඉන්නවා කියලා? මම දැන් හිටගෙන නෙමෙයි, ඇවිදිමින් නෙමෙයි, වෙන දෙයක් කරමින් නෙමෙයි, ඒ වෙනුවට වාඩි වෙලා ඉන්නේ කියන එක මං කොහොමද දැනගන්නේ කියලා මේ තැනත නැවත නැවත බලනවා. ඉතින් මුලදී ඕක මොකද්ද කියලා තේරුමක් නැහැ. මුලදි ඕක පිළිබඳ අදහසක් නෑ. මුලදි මොකක්ද මේ අහන්නේ, මොකක්ද මේකේ බලන්න තියෙන්නේ කියලා අදහසක් නෑ. නමුත් නැවත නැවත කියනවා, නැවත නැවත බලන්න, නැවත නැවත වාඩි වෙලා ඉන්න බවට සලකුණු මොනවද කියලා බලන්න, මේ කය වාඩි කරලා පිහිටලා තියෙන බවට සලකුණු මොනවද කියලා බලන්න කිව්වහම මේ තැනතර තේරෙන්න බුලනි, මොකද්ද මේ කය නිකන් හරියට පිරමීඩයක් වගේ හුඹහක් වගේ පිහිටලා තියෙන ගතියක් දැනෙනවා. ඒක යම් කිසි ආකාරයකින් පිහිටලා තිනවා. අන්න ඒක ගැන අපේ සිහිය අවධානය අපි යොමු කරනවා. එහෙන් බැලුවාම තේරෙනවා මේ කකුල් වෙලිලා පැටලිලා තිනවා. අත් දෙක එකක් පිට එකක් තියාගෙන ඉන්නවා. මේ ඇඟේ ඇඳුම් වෙලිලා පැටලිලා තිනවා. ඊළඟට ඇඟේ උඩු කොටස කෙලින් තිනවා, යටි කොටස නැවිලා තිනවා. ඔන්න ඔහොම දැනීම් ටිකක් එන්න පුළුවන්. අන්න ඒක ගැන තමයි අපේ ප්‍රමුඛතාවය දෙන්නේ, අපේ අවධානය දෙන්නේ. අපි නැවත නැවත බලනවා අන්නේ ඒක පිළිබඳ, ඒක ගැන බලනවා. බලනකොට මෙන්න මේ තැන අතර තේරෙනවා මේ බලන්න උත්සාහ කරාට මොකද මේ හිත මේකේ රඳන්නේ නැහැ. අර ශබ්දෝස්සේ සිතුවිලි ඔස්සේ මේ හිත ගලාගෙන යනවා. එතකොට කමක් නැහැ, නැවත නැවත උත්සාහ කරනවා. නැවත නැවත අර මුල තැනට අරගෙන එනවා. එහෙම නැවත නැවත බලන කෙනෙක්ට තේරෙනවා මේ කය ඇතුලේ තව තව ක්‍රියාවලි දැනෙන්න පුළුවන්. දැනිය යුතුමයි කියලා නැහැ, දැනෙන්න පුළුවන්. මොනවද? සමහර කෙනෙක්ට නාස්පුඩු අග වැඩිගෙන ඇතුළට එළියට යන හුස්මක්, එහෙම නැත්නම් හුස්ම ගන්නකොට පිට කරනකොට මේ බඩේ පිම්බීමක් හැකිලීමක්, එහෙම නැත්නම් මේ හද ගැස්මක් වගේ යම්කිසි කම්පනයක් ඇතුළෙන් දැනෙන්න පුළුවන් අර ඉරියව්ව අතරින්. ඉතින් ඔය කොයි දේ දැනුණත් ගැටලුවක් නැහැ. ඉරියව්ව දැනුණත් හොඳයි, අර හුස්ම දැනුණත් හොඳයි, හද ගැස්ම දැනුණත් හොඳයි, කෝක දැනුණත් ගැටලුවක් නැහැ. අන්න ඒක ගැන තමුන් සිහිය පිහිටවන්න උත්සාහ කරනවා. ඒක දිහා නැවත නැවත බලන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ තැනත් මොකද කරන්නේ, ඊට පස්සේ ඇවිදින ගමන් බලනවා මම අර ඇවිදින බව දැනෙනවා. කලින් වාඩි වෙලා ඉඳියා නෙමෙයි, දැන් ඇවිදිනවා. දැන් ඇවිදිනකොට කොහොමද දන්නේ මම ඇවිදිනවා කියලා? මේ තැනත් නැවත නැවත සිහිය යොමු කරනවා, අවධානය යොමු කරනවා. එහෙම බලනකොට තේරෙනවා මේ කය යම්කිසි ගමනක යෙදෙනවා. ඒකෙනුත් මේ කය යටි කොටස තමයි මේ ක්‍රියාවලිය වැඩිම යන්නේ කියලා යම්කිසි දැනීමක් එන්න පුළුවන්. අන්නේ දැනීමත් එක්ක මේ තැනත්තා නැවත නැවත ඉන්න උත්සාහ කරනවා. එහෙම ඉන්නකොටත් අර කලින් වගේ ඇසුත් ඇරලා නොයෙකුත් දේවල් වලට අවධානය ගලාගෙන යනවා. නමුත් ඒ ගියත් නැවත නැවත උත්සාහ කරනකොට තේරෙන්න පුළුවනි මේ යටිපතුලට යම්කිසි පොළවේ දැනීමක් තියෙනවා. වම් කකුල පොළවේ තියෙනකොට වම් කකුලට පොළවේ දැනීමක්, දකුණු කකුල පොළවේ තියෙනකොට දකුණු කකුලට පොළවේ දැනීමක්, කොහොම දෙයක් තියෙන්න පුළුවන්. අන්න ඒකත් එක්ක පියවරක් දෙකක් තුනක් හතරක් යන තමයි උත්සාහ කරන්නේ. එතකොට එහෙම යනකොට මේ කකුල් පොළවේ වදින විදිය, විලුඹ දි ඉස්සෙල්ලා වදින්නේ, ඇඟිලි දි ඉස්සෙල්ලා වදින්නේ, මැද කොටස වදිනවද නැද්ද, ඔන්න ඒ වගේ දේවල් දැනෙන්න පුළුවන්. වම් කකුලයි දකුණු කකුලයි අතර එදා ඉඳලා තියුණ වෙනසක් වුණත් අවබෝධ වෙන්න පුළුවන්. ඊළඟට වැලි පොළවේ එක නම් ඒ පොළවේ ස්වභාවය, වැලි කැටැනෙනවා, වැල්ලේ සීතලයි, රස්නේ එරෙනවා, එරෙන්නේ නැහැ, ඔය වගේ දේවල්. සිමින්තියක නම් ඒ සිමින්තියේ ස්වභාවය, ටයිල් පොළවක නම් ඒකේ ස්වභාවය, ඔය විදිහට නොයෙකුත් තොරතුරු විස්තර මේ දැනෙන්න පුළුවන්. අනේ තොරතුරු විස්තර ටිකත් එක්ක තමයි මේ උත්සාහය දරන්නේ. ඉතින් ඔය විදිහට නැවත නැවත වාඩි වෙලා ඉන්නවා, ඇවිදිනවා, ඔය විදිහට ටිකෙන් ටික උත්සාහ කරනවා. එක දවසට එක පාරට නෙමෙයි, ඒ වෙනුවට විනාඩි 15ක් 20ක් හැමදාම මේ විදිහ උත්සාහ කරන්න බලනවා. ඉතින් ඒ විදිහ උත්සාහ කරන පිරිසකට තමයි අපි මේ පාරක් පෙන්වන්න උත්සාහ කරන්නේ. එතකොට මෙතන ඇති මේ වැඩේට බැහැ ගන්න බැරුව මේ වැඩේ ගැන කල්පනා කර කර සමහර විට ඒ පිළිබඳ උත්සාහයක් දරන වෙලාවක් නැතුව, නැත්නම් ඒ පිළිබඳ උත්සාහයක් දරා ගන්න විදිහක් තේරෙන්නේ නැතුව එහෙම ඉන්න කෙනෙකුත් ඉන්න පුළුවන්. ඉතින් ඒ කට්ටියට අපි කියනවා මේ විදිහට උත්සාහ කරන්න. වඩා විනාඩි 10ක් 15ක් මේ විදිහට ඇවිදින්න, මේ විදිහට වාඩි වෙලා ඉන්න. වාඩි වෙලා ඉඳලා ලියන්න තමුන්ට දැනෙන දේ. මොකද්ද දැනෙන්නේ? මොනවද දැනෙන්නේ? මොකද්ද දැනෙන අපහසුතාවය? මොන විදිහටද මට සිහියට මේ ක්‍රියාවලිය අහුවෙන්නේ කියලා ලියලා තොරතුරක් යම්කිසි වාක්‍ය කිහිපයක් එක්රැස් කරගන්න. ඒ එක්රැස් කරගන්න තොරතුර අනිත් දවසේ අපි සාකච්ඡා කළා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳ ගන්න. ඒ විදිහට අපිට වැඩ කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මූලික වශයෙන් කියන්න තියෙන දේ. ඉතින් අපි එහෙනම් දැන් ඉස්සරහට ප්‍රශ්න වලට යොමු වෙලා ඒ සාකච්ඡාවට යොමු වෙමු.
අද ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න එකක් පමණයි ලැබී තිබෙන්නේ. ඊට අමතරව භාවනාව සම්බන්ධ සාමාන්‍ය ප්‍රශ්න තුනක් ලැබී තිබෙනවා. අපි කාල වේලාව තිබුණොත් එහෙම සම්බන්ධ වී සිටින අයට වාචිකව ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙනවා. මේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබීමෙන් පසුව පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම භාවනාවට ආධුනිකයෙක්මි. කාලයක සිට විටින් විට භාවනා කළ නමුත් දිනපතා භාවනා කිරීමට පටන් ගත්තේ අප්‍රේල් මාසයේ පටන්ය. දිනපතා පැය භාගයක් පමණ භාවනා කරමි. මාගේ භාවනා අත්දැකීම් මෙසේය. දිනපතා සවස බුදුන් වැඳ පරියංකයක වාඩි වෙමි. ශරීරය පටලවීමට විනාඩියක් පමණ ගත වේ. ඉන්පසු සිත ශරීරයට යොමු කරමි. දෙපතුලේ සිට සෙමින් ඉහළට ශරීරයේ ගැටෙන තැන් ගැන බලමින් සිතගෙන එමි. එවිට හුස්ම වැටෙන ආකාරය සහ උදරයේ ඉහළ පහළ යන ආකාරය දකිමි. දැන් සිත හුස්ම රැල්ල දෙසට යොමු කර බලා සිටිමි. මෙසේ සිටිනා විට දවසින් දවස ලැබෙන අත්දැකීම් බොහෝසේ වෙනස්ය. දිනක සිත තැන්පත් ඇත්තේම නැත. නොයෙක් අරමුණු කරා දිවයයි. හුස්ම රැල්ල ඉතා සියුම්ය. එම නිසා අරමුණු කරගත නොහැක. හුස්ම රැල්ල සොයා ගිය විට හුස්ම බලෙන් ගන්නාසේ දැනේ. ඉතා ආත අතීතයේ සිදුවීම් සිට එදා දින සිදු වූ දෑද චිත්‍රපටයක් ලෙස විකාශය වේ. ඒ සෑම අවස්ථාවකම සිත නැවත උඩුකයට ගෙන එමි. ඒත් වැඩි වශයෙන්ම සිත පිටට යයි. නිකන් ඔහේ වාඩි වී සිටි දවස්ද ඇත. උත්සාහය අසාර්ථක වූවායයි හැඟී දුකක් සිතුනත් එසේ නොසිතීමට උත්සාහ කරමි. දිනක සිත බොහෝ තැන්පත්ය. හුස්ම රැල්ල හොඳින් දැනේ. ඒ දෙස දිගු වේලාවක් බලා සිටිය හැක. ඉතා දිගු ආශ්වාස ප්‍රාශ්වාසයේ සිට කෙටි ආශ්වාස ප්‍රාශ්වාසය දක්වා හුස්ම ගෙවී යන ආකාරය දකිමි. හුස්ම දෙස බැලීම කැඩුනත් නැවත ලේසියෙන්ම එයට ගෙනා හැක. එහෙත් එසේ සිටිය හැක්කේ උපරිම විනාඩියක් පමණය. මට මේ අවස්ථා දෙකේදීම භාවනාව ඉදිරියට ගෙන යාමට උපදේශක් දෙන මෙන් කරුණාපූර්වක ඉල්ලා සිටිමි. බවහන්සේට නිර්වාණ අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඉතරසවන්න ප්‍රශ්න.
හොඳයි, එතකොට මේ වார்த்தාව හොඳයි. ඒකේ නොයෙකුත් විස්තර කොහොමද මේ ගමනේ යෙදෙන්නේ, පරිවර්තනය වෙන්නේ කියලා හොඳ විස්තර තොරතුරු ටිකක් තියෙනවා. එතකොට මුලින් අර කිව්වා වගේ පටන් ගන්නකොට මේක බොහොම අපහසු වැඩක්. මොන මොනවා හරි ටිකක් ගැළපිලා එනවා. වෙන වැඩ කටයුතු ටිකක් ගැළපිලා එනවා මේ වෙලාව මගාරින්නම වගේ. එතකොට ඒ විදිහට තමයි මුලින් අපහසුවක් දැනෙන්නේ. හරියට නිකන් අර මහා ජව කැවිච්ච රෝදයක් ගමනක් අපි වෙනස් කරන්න හදනවා නම් මොකද වෙන්නේ? එතකොට මේ රෝදේ තියෙන ජවයටම අපිවත් පෙරලගෙන අර සුපුරුදු ගමනේ යෙදෙන්න තමයි මේ රෝදේ උත්සාහය. එතකොට ඒ උත්සාහය එකපාරට වෙනස් කරන්න බෑ. එහෙම වෙනස් කරන්න යන කෙනෙක් මොකද වෙන්නේ? අර රෝදෙට යට වෙලා ඒකත් එක්ක කැරකිලා ඒ ගමන වෙනස් වෙනව වෙනුවට අර තැනත්තව විසි වෙලා එහාට යන එක තමයි වෙන්නේ. එතකොට ඒ වගේ ජව කැවිච්ච දෙයක් මේ සංසාර ගමනත් එන්නේ රෝදයක් වගේ. හරියට මේ අනන්ත කාලයක් තිස්සේ කැරකිලා 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 යන ගමනක් මේ තියෙන්නේ. එතකොට ඒ කැරකීමේ ජවය තියෙනවා. ඒ කැරකීමේ ජවය තියෙන්නේ කොයි දිසාවටද? ඔය කට ගිහි ජීවිත දිහාවට, රැකී රක්ෂා දිහාවට, ඒ තමුන්ගේ මිල මුදල් හම්බු කිරීම දිහාවට, වර්ගය අභෝ කිරීම දිහාවට, ඔන්න ඒ දිහාවට තමයි මේ ජවය තියෙන්නේ. ඉතින් ඒකට වෙනස් කරන්න ගියාම පහසු නෑ මුලින්. ඉතින් අර කිව්වා වගේ ඒකට බොහොම බාධක ඉදිරිපත් වෙනවා. එක දිගට මේක කරගෙන යන්න බාධක ඉදිරිපත් වෙනවා. නමුත් මොකද කරන්නේ? මේ තැනත්තා ටික ටික උත්සාහ කරනවා. ගේම අතාරින්නේ නෑ මොනවා වුණත්. දවසින් දවස අපි හිතමු සතියකට දවසක් හරි පටන් ගන්නකොට කරන්න උත්සාහ කරනවා. එහෙම 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 සති දෙක තුන මග ඇරුණත් නැවත නැවත අර මුලට අරන් එනවා. අන්න එහෙම කරන කෙනෙක්ට තමයි මේ ගමන ජය ගන්න පුළුවන්. ඉතින් ඒ වාර්තාව තුළ ඒ පරිවර්තනය තියෙනවා. මුලින් බැරි වුණත් මෙහෙම කරගෙන යනකොට යම්කිසි ජය ගැනීමක් කළා තියෙනවා. ඒක හොඳයි. ඉතින් එතකොට එහෙම බැලුවාම අර කිව්වා වගේ ඉතින් හුස්මේ යම්කිසි පරිවර්තනයක් තියෙනවා. ඊට පස්සේ ඒ ක්‍රියාවලියේ යම්කිසි පරිවර්තනයක් තියෙනවා. ඒ ටික දකින්න පුළුවන්. ඉතින් එහෙම දකිනකොට මොකද වෙන්නේ? මේ අපි හොඳයි ස්ථිරයි කියලා අල්ලගත්ත දේත් අන්න වෙනස් වීමකට ලක් වෙනවා. මොකද මේ හුස්ම හොඳයි, අනිත්‍ය ඔක්කොම නරකයි කියලා තමයි වැඩේ පටන් ගත්තේ. ඒතර එහෙම පටන් ගත්තら මොකද ටිකක් වෙලා යනකොට මෙන්න හුස්මත් ඉතින් දිගට තියෙන එක කෙටි වෙනවා. දොන්දට දැනිච්ච එක සියුම් වෙනවා, සියුම් වෙච්ච එක ආපහු පේන්න ගන්නවා, ආපහු පේන එක නැත්තරම නැති වෙලා යනවා. ඔන්න ඔය විදිහේ පරිවර්තනයකට ලක් වෙනවා. එතකොට මේ තැනත්ත මොකද කරන්නේ? අර හුස්ම ඔස්සේ හිත පිහිටවන්නම උත්සාහ කරනවා. නයි පිඹිනවා වගේ ඇදලා බලනවා මේක මේ හුස්ම අල්ලගන්න පුළුවන්ද කියලා. අන්න මොකද වුනේ? අර පලංචියක් විදිහට ගත්ත දේ ගයක් හදන්න, බිත්තියක් උස්ස ගන්න, බිත්තියක් කියලා නග ගන්න ප්‍රයෝජනයක් විදිහට අරගත්ත දේ පදිංචි වෙන්න උත්සාහ ගත්තා. බිත්තිය උස්ස ගත්තාම ගලවන්න තියෙන දේක් පලංචිය. නමුත් පලංචිය පදිංචි වෙලා කියනවා බිත්තියට වැඩිය මේක හොඳ පාටක් පේනවා කියලා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ සතිය පිහිටවන්න උපකාරයට අඩේට ගත දේ තමයි මේ හුස්ම කියන එක. ඉතින් ඒ අඩේ පාවිච්චි වුණා කියන්නම ලක්ෂණයක් තමයි මොකද්ද? මේ හුස්ම වෙනස් වෙලා යනවා. වේලාවකට දැනෙනවා, දවසකට දැනෙන්නේ නැහැ. දවසකට තේරෙනවා මේ හොඳට සිහිය පිහිටනවා වගේ. තව දවසකට තේරෙනවා මුකුත් නැහැ. අර නිකන් වාඩි වෙලා ඉන්දියා වගේ දවස් තියෙනවා කියලා තියුණි. අන්න ඒ විදිහට ඉන්න කියලා තමයි මම කියන්නේ. එතකොට නිකන් වාඩි වෙලා ඉන්න, මොකද හුස්ම තියෙනවා නම් බැලුව හැකි, නැතිනම් බලන්න බෑනේ. නැති දවසට ඒ අර නිකන් වාඩි වෙලා ඉන්න පුළුවන් නම් ඒක තමයි හොඳම වැඩි. මුකුත් නොකර නිකන් ඉන්න පුළුවන් නම් ඒක තමයි හොඳම ක්‍රමය. නමුත් අපිට බෑ, අපිට මොනවා හරි කරන්න ඕනේ. ඉතින් ඒ කරන්න ඕනේ කියන එකේ අර්ථය තමයි ඔය වார்த்தාව යට සැඟවිලා තියෙන්නේ. එතකොට එහෙම නැවත නැවත කිරීමෙන්ම තමයි ඉතින් මේක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මුලදී හුස්මත් අල්ලගෙන පටන් ගත්තාම වැඩේ ටික 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 කරගෙන යනකොට, හුස්ම දිය වෙලා බොඳ වෙලා යනකොට මේ තැනත්තට පුළුවන්ද මේ සිහිය කියන එක එන අරමුණක් ඔස්සේ පවත්වන්න කියලා තමයි දරන්න තියෙන උත්සාහය. එතකොට තේරෙනවා මේ අතීතේ කරපු කියපු নানা ප්‍රකාර දේවල් ඔක්කොම ඔළුවට කඩාපත් වෙනවා, හිත ඇතුළට කඩාපත් වෙනවා. ඉතින් ඒවයින් ඒවට විරුද්ධ වෙලා හරියන්නේ නැහැ. ඒ ගමනක් තියෙනවා යම්කිසි. අන්න ඒ ගමනට ඉඩ දෙන්නේ එන අරමුණු ඔස්සේ සිහිය පිහිටවන්න පුළුවන්ද කියලා බලන්න. ඒවට අහු වෙලා යනවා නම්, ගොඩක් එහා යනවා නම්, සැකයක් ඇති වෙනවා නම් අන්න මුලට අරගෙන එන්න පුළුවන්. ඉරියව්වට හරි හුස්මට හරි අරගෙන එන්න පුළුවන්. එහෙම නැත්නම් යන ගමන යන්න දෙන්න තමයි තියෙන්නේ. අනේ යන ගමන යන්න දෙන කෙනෙක්ට තේරෙනවා මේක නිකන් හරියට අර ගඟක් ගලනවා වගේ යම්කිසි ගමනක් තියෙනවා. එනේ ගමන පිළිගන්න අපේ අකමැත්ත තමයි තියෙන්නේ. ඉතින් එහෙම නැවත නැවත උත්සාහ කරනකොට, කාලයක් තිස්සේ කරගෙන යනකොට ඒ ගමන පිළිගන්න හැකියාවක් තමන්ගේ හිත තුලින්ම වර්ධනය වෙලා එනවා. ඒක හිතලා මතලා තටමල ගන්න දෙයක් නෙමෙයි. ඒ වෙනුවට තමන්ගේ හිත ඇතුලෙන් මේ වගේ දෙයක් වර්ධනය වෙලා එන්න පුළුවන්. ඉතින් ඒවා තමයි ওই ත්‍රිපිටකේ සඳහන් වෙන්නේ. මොකද කකුල් දෙක හොදලා මේ ගලාගෙන කකුල් හොදලා ගලාගෙන යන වතුර දිහා බලාගෙන ඉඳියා. ඉන්නකොට මේ වතුර කැරකි 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 ඒ පොළව ඇතුළට යනවා දැක්කා. දැක්කාම මොකද උනේ? අන්න තමන්ගේ හිත නිදහස් වුණා. ඒ පිළිබඳ තියෙන මේ දේවල් පිළිබඳ තියෙන අල්ලා ගැනීම නිදහස් වෙලා ගියා. ඉතින් ඒ වගේ නිදහස් වීමක් සඳහා මේ ධර්ම උත්සාහයත් හේතු වාසනා වේවා කියලා අපි කියනවා. හොඳයි නදීප් මහත්තයා, මේ ඊළඟට අපේ සාගර හාමුදුරුවෝ තියෙන මේ අපි සාගර හාමුදුරුවෝ දිහාවට යමු එමු කියලා තමයි බැලුවේ.
එහෙම සරණයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න තුනක් තිබෙනවා ස්වාමීන් වහන්සේ. සාමාන්‍ය ප්‍රශ්න විදිහට භවනා යෝගීකට අදාළ වෙන ඉන්න පළවෙනි ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට අවසරයි. සතිමත් වීමේදී මම පටන් ගන්න ස්වාමීන්
වහන්සේ. හරි හරි පටන් ගන්න.
සතිමත් වීමේදී දිනපතා සක්මන් භාවනාව හා පර්යංක භාවනාවක යෙදීමේ වැදගත්කම පැහැදිලි කර දෙනු මැනවි. සිත පිට ගියහම අවම කිරීමට සිදු කළ හැකි උපක්‍රම පහදා දෙනු මැනවි. තුන්වැනි එක, එදිනදා ජීවිතයට සතිමත් බව එක් කරගත හැක්කේ කෙසේද?
හරි, එතකොට ප්‍රශ්න තුනම එකව කරලා මම කතා කරොත්, එදිනදා සාමාන්‍යයෙන් පරියන්කයක් සක්මනක් ඇයි අපිට ජීවිතේට වැදගත් වෙන්නේ, කොහොමද ඒක අපි ජීවිතේ ලං කරගන්නේ කියන එක තමයි, මොකටද ලං කරගන්නේ කියන වගේ තීරුම තමයි මට තියෙන්නේ. ඉතින් මම කිව්වොත් මේ අපේ දැන් භාග්‍යතුන් වහන්සේ අපේ ජීවිතේ සමාන කරනවා මේ භාර්යාවන් 3 දෙනෙක් ඉන්න පුරුෂයෙක්ට. ඉතින් ඒකෙදී මේ පුරුෂයා අන්තිමට ලෙඩ ඇඳට වැටෙනවා මැරෙන්න. මැරෙන්න යද්දී අර භාර්යාවන් තුන්දෙනාගෙන් වැඩිපුරම සලකපු භාර්යාවට කතා කරලා අහනවා, ඔබ මාත් එක්ක යන්න එන්නවද කියලා. අම්මම මැරෙන්න ඉන්නේ, මම උඹට තමයි වැඩිපුරම සලකුවේ, ඔබ මාත් එක්ක යන්න එනවද කියලා. ඊට පස්සේ ගත් කටරම කියනවා මට නම් එන්න වෙන්නේ නැහැ සෝරි කියලා. දෙවෙනි භාර්යාව එච්චරම සැලකුවේ නැහැ, නමුත් ඉතින් දන්නේ දෙනින් ඔය සාමාන්‍ය දුරට සැලකුවා. කතා කරපු ගමන් කියනවා හරි වලගාවට එන්නම් කියලා. ඊට පස්සේ තුන්වෙනි භාර්යාවට කතා කරලා අහනවා මේ මං මැරෙන්න යන්නේ, ඔයාට සැලකුවේ නැහැ නමුත් මේ මට උදව්වට මාත් එක්ක යන්න එනවද කියලා. තුන්වෙනි භාර්යාව මේ කියන්නත් කලින් කියනවා හරි මං එන්නම් කිසි ප්‍රශ්නයක් නැහැ යන් කියලා. ඊට පස්සේ භාගතුන් ආසේ යනවා මහණනි මේ කවුද මේ භාර්යාව තුන් දෙනා කියලා. ඉතින් ඒකෙදී තමයි පළවෙනි භාර්යාව අපි සාමාන්‍ය අවුරුදු 70ක් ජීවත් වුණොත් අවුරුදු 30ක් 35ක්ම රෑ කාලේ රාත්‍රී කාලේ. ඉතින් එතකොට 35ක් අවුරුදු 30ක් විතරම වැඩ කරන්න දෙයක් නැහැ. එතකොට අපිට ඉතුරු වෙනවා තව අවුරුදු 40ක් විතර. ඔය 40නුත් අපිට ඉගෙන ගන්නම යනවා අවුරුදු 20ක් විතර. බැරි වෙලා විශ්වවිද්‍යාලෙ ගියොත් අවුරුදු 25ක් විතර යනවා එළියට එන්න. ඊට පස්සේ ඉතුරු වෙනවා අපිට අවුරුදු 15ක් 10ක් 15ක් විතර. ඕකේ මොකද කරන්නේ? ලොකු සමිනවාසේ කියනවා වගේ කඹරනවා, උදේ ඉඳන් රෑ වෙනකන් කඹරලා කඹරලා අන්තිමට බලනවා මොකද්ද කරේ, කොහෙද ගියේ, මොකද්ද දැන් කරන්න තියෙන්නේ කියලා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? අන්තිමට අර බෙරේ ගාබු බෙරේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ වගේ අර එකතු කරපු සල්ලි භාගේ තියෙනවනේ. දැන් ඔයාලා අමුඩ ගහගෙන හොයන සල්ලි, හදපු ගෙවල් දොරළු, යාන වාහනයි, මෙන්න පළවෙනි භාර්යාව ස්ථාවර තැන්පතු වලගාවටවත් ඉන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි භාර්යාව. දෙවෙනි භාර්යාව තමයි ඇත්ත භාර්යාව සහ ඔය ඥාති පිරිස. වලගාවට එනවා, ඇවිල්ලා පස් ටිකක් දාලා යනවා. ආදාහනෙට ඇවිල්ලා පුළුවන් තරම් ඉක්මනින් ගෙදර යන්න බලාගෙන එනවා. බැරි වෙලා හරි ඉතින් අම්මා නැගිට්ට කිව්වොත් ආ ඉතින් තෝතර ඔක්කොම කරලා ප්‍රශ්න ගොඩයි. ඔන්න දෙවෙනි භාර්යාව. ওই දෙකට තමයි අපි වැඩිපුරම අපේ ජීවිතයේ කාලය ගෙවන්නේ. තුන්වෙනි භාර්යාව. තුන්වෙනි භාර්යාව කවුද? කුසල අකුසල, මේ අපේ හැපැති කුසල නෙමෙයි, සාමාන්‍යයෙන් අපි කරන කුසල අකුසල සහ පිම්පව්. ওই ටික කිව්වත් නැතත් අපිත් එක්ක යන්න එනවා. ඉතින් අපි ගත්තට පස්සේ අපේ ඇත්තටම සැලකිය යුතු භාර්යාව වශයෙන් නැත්තම් කළ යුතු දේ වශයෙන් තියෙන ඔය අපි දැන් මේ සසර ගමන නවත්තන හෝ ඊළඟට මොනවද අපි ගෙනියන්නේ කියන එක ගත්තොත් ඒ වෙනුවෙන් අපි ගන්න කාලය බොහෝම අල්පයි. ඉතින් ඒක හින්දා මේක සඳහා භාග්‍යතුන් වහන්සේ දේශනා කර හරි ඔය කරන වැඩත් එක්කම අපි පොඩ්ඩක් බලමු කොහෙද යන්නේ, මොකද්ද කරන්නේ. ඒකට පළවෙනි දේ තමයි මෙන්න මේ පරියංග භාවනාව සහ සක්මන් භාවනාව, මේ කායනුපස්සනාව. ඒකයි කියන්නේ ඒ කායන වයම්බික වේමග්ගෝ සත්තාන විසුද්ධිය, මේ සත්‍යයගේ විසුද්ධියට තියෙන එකම මාර්ගය මෙන්න මේ සතිපට්ඨානේ. යද්දං චත්තාරෝ සතිපට්ඨාන. ඒකේ පළවෙනි එක තමයි කායනුපස්සනාව. ඒ කායනුපස්සනාවෙත් කරන ක්‍රම දෙකක් තමයි ඔය පරියංග භාවනාව සහ සක්මන් භාවනාව. පරියංග භාවනාවේදී කරන්නේ පුළුවන් තරම් කයට හිත අරගෙන මේක පුරුදු කරනවා. අර නන්නත්තරේ දුවන හිත එක අරමුණකට කොහොම හරි කයට සීමා කරගෙන ඉන්න උත්සාහ කරනවා. එතකොට අපේ හිත චිත්ත සන්තානයේ මුළු ලෝකයක් තියෙන ප්‍රශ්න නෑ, නගරයක් තියෙන ප්‍රශ්න නෑ, ගමක් තියෙන ප්‍රශ්න නෑ, තියෙන කයේ තියෙන ප්‍රශ්න විතරයි. කයේ තියෙනවා හතරක්. පඨවි ආපෝ තේජෝ වායෝ. මේ හතර ඝන ද්‍රව වායු උෂ්ණත්වේ. ඒ හතරෙන් පුළුවන් තරම් අපි සීමා කරගන්නවා ඒ හතරට. ඒ හතරට සීමා කරගෙන ඒ හතරෙනුත් හුස්ම දැනෙන එක වැටුනොත් නැත්නම් කම්පන චංචල දැනුනොත් ඔන්න වායු ධාතුව විතරක් අපිට දැනෙනවා. මේ වගේ ඉතුරු තුනේ කරදරත් අඩු වෙනවා. මේ වගේ සාපේක්ෂව එන්නෙන්න කරදර අඩු කරලා එක අරමුණකට හිත අරගෙන පෙන්නනවා මේ අරමුණෙත් මෙච්චරමයි, මේ අරමුණෙත් තියෙන දුකමයි. එතකොට හිතාගන්න අරමුණු ගොඩාක් එක්ක අපි ඇලෙද්දි ගැටෙද්දි මොන තරම් දුකක් එනවද කියන එක සාපේක්ෂව අපිට පෙන්නන ලැබ් එකේ කටයුත්ත තමයි පරියංග භාවනාව දෙන්නේ. එතකොට මේ අරමුණ මේ විදිහට ආනාපානි හරි පිම්බි මහැකිලිම හරි කය හරි මොනවා හරි අරමුණක් අරගෙන මේක දිහා බල බලද්දි මේක ගොරෝසු මට්ටම ඉඳන් සියුම් වෙනවා, සියුම් මට්ටම ඉඳන් ගොරෝසු වෙනවා, ඊට පස්සේ නැති වෙලා යනවා, ඊට පස්සේ නැති වෙච්ච එකේදී ආයෙ එනවා, ඒ කය නැති වුණාට පස්සේ සිතුවිලි එනවා. මේ වගේ මේක දිහා බලාගෙන ඉද්දි තේරෙනවා මේකේ ඇති දෙයක් නෑ. අපිට ඕන විදිහට පාලනය වෙන්නේ නැහැ. සම්පූර්ණ දුකක් තියෙන්නේ. අපිට පාලනය කරන්න බැරි නම් දුකක්. එතකොට මේ දුක මේ අරමුණ ඔස්සේ අපිට තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍ය ඕනම කෙනෙක් භාවනා කරාට පස්සේ තේරෙනවා මේ ආනාපාන සිහියුම් වෙනවා, නැති වෙලා යනවා, ආය එනවා. අපිට අද කරපු භාවනාව හොඳට සිදුනා නම් හෙට ඒක වෙන්නේ නැහැ. අද උදේ කරපු භාවනාව පරියංග භාවනාව හරියට සිදුනා නම් දවල්ට හරියට වෙන්නේ නැහැ. ඊට පස්සේ ආය හවසට හරියනවා. ඔහොම ඔහොම මේක අනිත්‍යතාවයක් අපිට වැටහෙනවා. මෙන්න මේ ආනාපානෙන් හරි කය හරි අරමුණු කරගෙන අපිට දැනෙන මේ අනිත්‍යතාවය හෝ දුක හෝ මේ අනාත්ම ගතිය අපිට සාමාන්‍ය ජීවිතයට ගන්න බෑ. ඔය කොච්චර මොනවා කිව්වත් ওই ගෙවල් වල හරි ලොකු සංසි කියන කතාව තමයි අම්මලා භාවනා කරන්න ගත්තාම මට අපි අර මෑණි කෙනෙක් හිටියා. ඒ මෑණියෝ කියනවා මේ අනේ මං ගිහි කාලේ අනේ පුතේ මේ මෙහෙම මහත්ෙක් ඇවිල්ලා කතා කරා මේ අනේ මෑණියනේ අපේ ගෑණි භාවනා කරන්න ගියා ගෙදර ඇවිල්ලා ගෝවා කපනවලු ගෝවා අනිත්‍යයි ගෝවා මගේ නෙමේ ගෝවා මම නෙමේ ගෝවා මගේ නෙමේ ගෝවා අනාත්මයි කියලා ගෝවා කපනවලු මෙහෙමත් භාවනාවක් තියෙනවද කියලා අහනවා මේ අර මෑණියන්ගෙන් අහලා ඇවිල්ලා. ඉතින් සාමාන්‍ය ජීවිතේට මේක ගලප ගන්න බෑ. අර තියෙන තියරි ඇප්ලයි කරනවා. ඉතින් ඒක අඹු يعني නිකන් හුදු සිතුවිල්ලක් පමණයි ප්‍රපංචය. ඉතින් මේ වගේ අර සාමාන්‍ය ජීවිතයට ගලප ගන්න බැරි කොටසක් ඉන්නවා මේක දිරව ගන්න බැරුව. එතකොට ඒ අතර මැදට, ඒ කියන්නේ මේ පරියංක භාවනාව නිකන් ලැබ් එකේ කරන දෙයක් වගේ සහ සාමාන්‍ය ජීවිතේ මේක ගලප ගන්න අතර මැදට එන පාලම තමයි සක්මන. සක්මනෙන් තමයි මේ අරමුණුත් එක්ක අපි කොහොමද මේ අපේ ජීවිතේ සතිය වඩන්නේ කියන එක හොඳට පුරුදු කරන තැන. එතකොට සක්මනේදී සද්ද ඇහෙනවා, රූප පේනවා, හැම දෙයක්ම තියෙනවා. ඇස් දෙකත් අරගෙන කරන භාවනාව මේකෙදි අපේ සිතුවිලි සාමාන්‍ය මට්ටමට පරියන්කට වඩා ගොරෝසු මට්ටමකට එනවා. මේකත් එක්ක අපිට බලන්න පුළුවන් අර කයේ යටිපතුල හිත තියෙනවත් එක්කම සද්දත් දැනෙනවා, සිතුවිලිත් එනවා. මේ ඔක්කොගෙම අර එක අරමුණක තියෙන සතිය සමාධිය මේ අරමුණු ගොඩාක් ඔස්සේ කොහොමද අපි ප්‍රගුණ කරන්නේ, නැත්නම් ඒ දේවල් එක්ක අපි කොහොමද දිගට දිගට මේක මේ කැඩෙන්නේ නැතුව දිගට මේ තීරු අමාර අරගෙන යන්නේ කියලා ටිකක් ගොරෝසු මට්ටමින් නැත්නම් අරමුණු තියෙන මට්ටමින් ඉගෙන ගන්නේ නැත්නම් පුහුණු වෙන්නේ සක්මනේ. ඒ සක්මන ගොඩාක් භාවනා මධ්‍යස්ථානවල කරන්නේ නැති දෙයක්. නමුත් මේ සක්මන හරහා තමයි අර පරියන්කෙන් ගත්ත දේ දිගටම එදිනදා ජීවිතේට අරන් යන පාලමක් වෙන්නේ සක්මන. ඉතින් සක්මන ගොඩාක් හරීම වැදගත් අංගයක්. ගොඩාක් අය හිතන්නේ මේ ඉඳගෙන කරන භාවනාව විතරයි භාවනාව කියලා. නමුත් හතරෙන් එකක් තමයි ඒක. ඉතින් හතරෙන් දෙකක් හතරෙන් තව එකක් තමයි ওই සක්මන. ඉතින් ඒ සක්මන පුරුදු වුණාට පස්සේ කඩේට යන එකයි වැඩට යන එකයි ඔක්කොම සක්මනක් වෙනවා. ඊට පස්සේ ඒක හරහා ওই වාහනේ කෙලෙව්වත් හැම දෙයකටම අපේ කයට යාලු කරගන්න හිත යාලු කරගන්න එකට සෑහෙන ප්‍රයෝජනක් වෙනවා සක්මන. ඉතින් මම හිතනවා මේක තොරතුරු ටික ඇති මේ ඇයි අපි භාවනා කරන්නේ මෙන්න මේ අපි අරගෙන යන දෙයට මෙච්චර කල් අපි හිතලා නැහැ මොනවද මේ කොහෙද යන්නේ මොකද්ද කරන්නේ හැමෝම ඇහුවොත් නිකමට ඇහුවොත් මේ ඇවිල්ලා ඉස්සරනවනේ දවස් හතක් භාවනා කරන්න කියලා අම්මෝ අර ලොකුහාන්සි කියන වගේ දුවට බබා හම්බෙන්න තියෙනවා ස්කෝ එක්සෑම් එකක් තියෙනවා ප්‍රොමෝෂන් එකක් තියෙනවා මොනවා හරි දෙයක් නිකන් හරි ජොබ් එකෙන් කිව්වොත් මේ රට යන්න chance එකක් දෙනවා මේ ඇමරිකා යන්න දෙනවා ඕස්ට්‍රේලියාව මොනවා හරි දෙයක් කියන්න ඔයාලට මේම දෙනවා මොකක් හරි නිමාඩුවක් දෙනවා කියලා ඒ දවස් හත වයිෆුත් අපිට chance එක දෙනවා හස්බන්ඩ් උත් chance එක දෙනවා ඒ දවස් හත අපිට කොහොම හරි යමු නමුත් ඉස්සරහට ඇවිල්ලා භාවනා කරන්න කිව්වොත් අම්මෝ රටේ නැති ප්‍රශ්න නමුත් මාරයවිල් ඇහුවොත් වරෙන් යන්න දැන් කියලා අපිට කියන්න දෙයක් නැහැ යන්න වෙනවා. ඉතින් අන්න ඒකේ හින්දා අපි මේ කල යුත්ත මොකද්ද නොකල යුත්ත මොකද්ද කියලා හොඳට තේරුම් අරගෙන අප්‍රමාද වෙන්න කියලා තමයි භාග්‍යතුන් වහන්සේගේ අන්තිම දේශනයත්. ඉතින් ඒකේ හින්දා ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවටම අනුව මෙන්න මේ පරියංක සක්මන දෙක අතරින් තමයි අපි ලෝකේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒ දෙක පුරුදුනාට පස්සේ එදිනදා ජීවිතයේට භාවනාව සම්බන්ධ වෙන එක ස්වභාවික සිදුවෙන දෙයක්. ඒක හොඳ කරදරයකදී හොඳට සතිය පුරුදු කරපු කෙනෙක්ට කලබල වෙන්නේ නැතුව මේක හොඳට මොකද්ද වෙන්නේ කියලා බලන්න පුළුවන්. අන්න ඒ වගේ සතිය දිනු කරපු කෙනෙක්ට විතරයි. මගේ දැන් ප්‍රශ්න තුනේ තුන්වෙනි එක මොකද්ද?
කවුද? සක්මන අවසරයි සන්නාස. එදිනදා ජීවිතේ සතිමත් බව එක් කරගත හැක්කේ කෙසේද?
ඔව් හරි ඒකට උත්තරේ. හරි දෙවෙනි එක
එවැනි එක තිබුණ සමන සිත පිටතට ගියාම අවම කිරීමට සිදු කළ හැකි උපක්‍රම පහදා දෙන්න මැනවි.
ඔව්. මුලින් මුලින් අපි කියනවා තමා ආධුනිකයාට පුළුවන් තරම් කයට හිත ගන්න කියලා. තමන්ගේ මූල කර්මස්ථානයේට පුළුවන් තරම් හිත ගන්නවා. එතකොට හිත පිට යනවා. ඕක තමයි පළවෙනි ප්‍රශ්නේ. හිත පිට ගියාම මොකද්ද කරන්න කියලා. දැන් හිත පිට ගියාම දන්නවනම් මේ හිත පිට ගියේ කියලා ස්වභාවිකවම හිත අපි දැන් දීලානේ තියෙන්නේ මේකට අරමුණක්. ඒකින් හින්දා ස්වභාවිකවම එයා නැවත කයට එනවා. නමුත් අපි පිට ගිය හිත පිට ගියා කියලා වෛර කරනවා නම් පශ්චාත්තාප වෙනවා නම් ටික කාලයක් යනවා හපව කයට එන්න. අපිට පුළුවන් නම් ඕන දෙයක් විචාය කමක් නැහැ හිත පිට ගියා තමයි. මම එතන ඉඳන් නැවත මේ මූල කර්මස්ථානේ දිහා බලන්න පුරුදු වුණා නම් නිකම්ම ස්වභාවිකවම එනවා. මේක ආධුනිකයට දෙන පණිවිඩය. පුළුවන් තරම් අපි කයර තියාගන්න. හැබැයි ඊට පස්සේ ඉඳෙන්න දිගට දිගට යන්න යන්න මේ හිත පිට යනවා කියන එකත් ඇත්තටම යන්නේ හිතකටනේ, අපේ හිතෙන්මයි කියන්නේ. එතකොට අපිට හිත පිට ගියාට පස්සේ අපිට බලන්න පුළුවන් ඒ පිට ගිය අනාගතයටද අතීතයටද මොන වගේ සිතුවිල්ලකටද කියලා, ඒකත් විපස්සනාවකට වැටෙනවා. ඉතින් ඒක කරන්න පුළුවන් මුලින් කය හොඳට කයෙහි හිත පදම් කරගත්ත යෝගාවචරයෙන් ටික ටික පුළුවන් තරම් කයට ගන්න උත්සාහ කරනවා. නමුත් හිත පිට ගියා කියන එකත් භාවනාවකට ලකුණක් පහුවෙද්දී. ඒකින්ද ඒක ගැන කම්පා නොවී පුළුවන් තරම් පශ්චාත්තාප නොවී ඉන්න පුළුවන් නම් මං හිතනවා මේ හිත පිට යන එක ප්‍රශ්නයක් නැහැ. අවම කරගන්න තියෙන්නේ හිත පිට ගියා කියන දැනගන්න එක. දැනගත්තාම ටිකක් වෙලා ගිහිල්ලා නම් දැනගන්නේ ඒ වෙලාව යනවා අහපෝ වෙන්න. ඒ පිට යන තැනදීම දැනගන්න පුළුවන් නම් සතිය එන්නෙන්න වැඩෙන්න වැඩෙන්න පිට හිත පිට ඉග්ගිය ගාමම දැනගන්න පුළුවන් නම් ඒ ගාමම ඩක් ගාලා කයට එනවා. ඉතින් ඒකෙන් හින්දා පුළුවන් තරම් අර දැනුවත්භාවය වැඩි කරගන්න තමයි සතිය වැඩි වෙද්දී ওই ටික වැඩ ටික වෙනවා. ඒකෙන් හිත පිට ගියා කියලා අඬන්නේ නැත්තම් මං හිතනවා බොහොම ඉක්මනින් ඔය කයට ගන්න පුළුවන් එක ඒක ආධුනිකයට දෙන මේක. අර පොඩි අයට ඇත්තටම ආධුනිකයෝ කිව්වට බෑ. අර පොඩි උන් ටිකක් ආව මේ රීටිටේ චිල්ඩ්‍රන් රීටිටේ එකට. උගෙන් ඇහුවා එක්කෙනෙක් කිව්වා මේ හිතයට පිට යන කතාව. තව පොඩි එකෙක් කිව්වා සාමිනවාසීද හිත පිට යනවා කියන්නේ හිතෙන්මනේ. ඉතින් මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවා. මේ වැඩිහිටියන් තියෙන ප්‍රශ්නයක් විතරයි වගේ ඒක තේරුණේ මට. ඒ වෙලාවේ පොඩි එකා ඒ දේ කිව්වා. ඒ සාන හිත පිට යනවා කියන්නේ හිතෙන්නේ. ඉතින් ඒක දිහා බලන්න පුළුවන් නම් මොකද්ද ප්‍රශ්නේ කියලා. ඉතින් ඒකින්ද ඒක ගැන වරි වෙන්නේ නැතුව දිගටම භාවනා කරගෙන යන්න සතියෙන්ම ඔය සියල්ල සිදු වෙලා කරලා දෙයි කියලා කියන්න පුළුවන්.
ලැබී තිබෙන ප්‍රශ්න ප්‍රමණයි ස්වාමීන් වහන්සේ සහභාගී වෙලා සිටින අයගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට තව විනාඩි 15ක් පමණ තිබෙනවා. උපේන්ද්‍ර මහතා හෝ මහත්මිය අතෝසවාත වෙනවා. අන්මිට් කළා තියෙන්නේ ප්‍රශ්නය ඉදිරිපත් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
දැන් ඇහෙනවද මහත්තයා?
ඇහෙනවා.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස, මගේ ප්‍රශ්නේ භාවනා වාඩි වෙලා ඉන්නකොට මේ තද වේදනාවකින් රෝගී තත්ත්වය නිසා හැමතිස්සෙම නෙවෙයි විනාඩි මට හිතෙන හැටියට 30-40 විකට විතර සැරයක් දැනෙනවා. ඒ වෙලාවට මේ අත් දෙක තියන් ඉන්න විදිය වෙනස් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ කියන්නේ ඉතින් ඒ වේදනාව වැඩි හින්දා ස්වාමීන් වහන්සේ ඒ වෙනස් කරාට හුස්ම බලන් ඉන්නේ කී හරි ඒ සියුම් භවය ලොකු අඩුවක් වෙන්නේ නැහැ දැන් ඉස්සර වගේ. ඒ වෙනස් කරන එකෙන් ලොකු බාධාවත්ද ඒ වෙනස් කරාට කමක් නැද්ද කියලා.
මම අහන්න තියෙන්නේ වේදනාව කොහෙද දැනෙන්නේ එතකොට? අත් දෙකේද දැනෙන්නේ නැත්නම් වෙන තැනකද?
නෑ ස්වාමීන් වහන්ස, බෙල්ලේ ෂෝල්ඩර්ස් වලයි. මේ මට ක්‍රොනික් ආතරයිටිස් තියෙනවා. ඒ දෙක ඩිෆෝම් වෙලා තියෙනවා. ඉතින් අර දැන් නම් පුළුවන් තරම් මේ මම කොහොමත් අර සර්විකල් කෝල එකක් අඳිනවා ස්වාමීන් වහන්ස. ඉතින් අර කොච්චර බැලන්ස් කළා වාඩිලා හිටියත් එක් විනාඩි 30-40ක් යනවා. ඉස්සර විනාඩි 10ක් 15ක් තින්න බෑ දැන්. නමුත් අර ඇඟ හුරු වෙලා ඉතින් විනාඩි 40-45ක් විතර මං හිතනවා හොඳට මේ ඇඟ නොදැනීම ඉන්න පුළුවන්. නමුත් ආයෙ දැනෙනවා. හැබැයි ආයෙ චුට්ටක් අත චූට්ටක් එහාට මෙහාට කරලා ආයෙ වාඩි වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ආයෙත් පළමේ වගේ යනවා. ආයෙ විනාඩි ප්‍රමාණයක් ආයෙ යනකොට හරියටම දන්නේ ආයෙ ඒ වේදනාව එනවා ස්වාමීන්
වහන්සේ. එතකොට මේ දැන් ඔය බෙල්ල වේදනාවට අත පොඩ්ඩක් වෙනස් කරපුවම පොඩ්ඩක් හරියනවා නේද?
හරියනවා
සර්. ඒක තමයි. එතකොට දැන් බෙල්ලේ ඇත්තටම දැන් මැරෙද්දි ওই ටික කොහොමදත් එයිනේ නේ?
එහෙමයි
ඔව්
ස්වාමීන්
වෙනවා.
වහන්සේ.
එතකොට අපි අත වෙනස් කරන්න පුළුවන්ද නැත්නම් කොහොමද ඒක ඒ වෙලාවේ මොන දෙන්නේ?
මොකුත් කරන්න බෑ,
ඔව්
ඉවසගෙන
මොකුත්
ඉඳීවි
කරන්න බෑ.
වෙනවා ස්වාමීන්.
ඒකින්ද ආතරයිටිස් නෙමෙයි මොන දේ ආවත් ওই වේදනාව ටික ටික උහුලන්න පුළුවන් වුණොත් චුට්ට චුට්ට එන
එහෙමයි.
වේදනාව ඒ වෙනස් කරන්න හිතෙන් කියනවා මේ අත වෙනස් කරොත් හරියයි කියලා. එතකොට හිතනේ කියන්නේ එතකොට අත වෙනස් කරපුවාම අර ප්ලාසිබෝ ඉෆෙක්ට් එක වගේ අර නිකන් පොඩ්ඩක් ඊට පස්සේ හිත කියනවා හරි දැන් හරි දැන් හරි කියලා. ඊට පස්සේ ආයෙ බෙල්ල වෙනස් කරන්න ඕනේ. අත පොඩ්ඩක් කෙලෙවන ඇඟිල්ල පොඩ්ඩක් ඊට පස්සේ අනිත් දවසේ බලන්නකෝ ඇඟිල්ල හොලවලා. ඒත් ඇති.
එහෙමයි ස්වාමීනි.
ඔව් ඊට
පස්සේ දැනටත් එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ වම් මතේ ඇඟිලි ටික පොඩ්ඩක් වෙනස් කරත්
ඇති. ඒ ඊට පස්සේ පුළුවන් නම් බලන්න ඇඟිලි පුරුකා. ඒත් ඇති. ඒ වගේ පුදුමාකාර වංචනිකයි හිත. අන්න ඒක ඉගෙන ගන්න එක තමයි භාවනාව කියන්නේ. නැත්තම් හිත මොකද ආනාපානි සිහුම් වෙන එක ඕන කෙනෙක්ට වෙනවා. නමුත් එතනින් එහාට තමයි ඔය තමන්ගේ ජන්මාන්මගතව එන්නේ මේ මොකද්ද මගේ දෝෂේ කියලා. එතකොට සමහරුන්ට වේදනා ප්‍රශ්නයක්, සමහරුන්ට සිතුවිලි ප්‍රශ්නයක්, සමහරුන්ට ওই සද්ද රූප ඒ දේවල් ප්‍රශ්නයක්. ඉතින් ඒ හිඳ හොඳට බලන්න මේක මැරෙද්දි කවදා හරි අපිට විඳින්න එපා. ඇත්ත කතාව ඕකනේ. ඉතින් මේ මැරෙද්දි විඳින්න නැතුව දැම්මම පරියන්කෙන් ඔවා ওই වේදනා ටික මැරෙන වේදනා ටික විඳොත් මොකද? පරි මේ මරණ දවසේ. මරණ අත්දැකීමක් විතරයි. ඒකින්ද පුළුවන් තරම් චුට්ට චුට්ට මං කියන්නේ අමෝරාවෙන් මේව කරන්න කියලා දත් මිටිකාගෙන. නමුත් ඊට වඩා අද නම් කරන්න එපා මේ මට ආතරයිටිස් මේ මෙතන මමගේ මේ මෙහෙමරි දෙන්න කියලා. නෙමේ හුදු වේදනාවක් විතරයි, කොහෙදෝ දැනෙන වේදනාවක් එච්චරයි. වේදනාව කියන එක දැනෙනවා. ඒක හින්දා ඒක වේදනාවක් විදිහට දකින්න ඒක වේදනානුපස්සනාව. ඉතින් ගොඩාක් කට්ටියට ඔය කායන පසනාවේ නවත්තන හින්දා තමයි ප්‍රශ්නේ. වේදනන පසනාවක් වඩපු නැති හින්දා මොන ප්‍රශ්නේ ආවත් එක්ක ඔළුව කැක්කුම, එක්ක එහෙ දුවනවා මෙහෙ දුවනවා බේත් ගන්න දුවනවා, කවදාවත් පෞරුසත්වයක් හැදින්නේ නැහැ. ඒක ඒ පෞරුසත්වය හැදින්නේ නැතුව චිත්තාණු පසනාවට ගිහිල්ලා වැඩකුත් නැහැ. මොකද හරතරේකේදී හිත දිහා බලන්න බෑනේ මිනිස්සුන්ට. අර වේදනාව හින්දා එහෙ දුවනවා මෙහෙ දුවනවා බාම් ගන්නවා බේත් ගන්නවා ඕන ගිනි අඟුරක් වෙන් කියලා මේක ඉන්න පුළුවන් නම් ඥානරාම සාමිනාසි කියන්නේ මේක දිහා හොඳට බලන්න පුළුවන් නම් කලබල වෙන්නේ එකම දේ අපේ හිත කලබල වෙනවා. හිත කලබල වෙලා කියනවා මේක කැන්සර් එකක් කියලා. ඔළුවේ නිකන් පොඩි ඔළුවේ අමාරුවක් එන්නේ. කියනවා මේක ඔළුවේ gediyak, ඔළුවේ කැන්සර් එකක්. මෙහෙමයි මෙහෙමයි කියලා බොහෝම කතන්දර හදනවා. ඒ කොම ප්‍රපංච. වේදනාව දිහා විතරක් බලන් ඉන්න පුළුවන්. ඇත්තටම කැන්සර් එකක් තිබ්බත් කැන්සර් එක සනීප වෙන මට්ටමටම අපිට වේදනනුපසනාවෙන් දෙයක් කරගන්න පුළුවන්. ඒක මං හිතනවා පෞරුසත්වයක් හැදෙයි කියලා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. වේදනාව දිහා බලන් හිටියොත් ඒක ඊට වැඩි වැඩි වෙනවා මට. මං ඒ හිඳ බලාගෙන ඉන්නේ ස්වාමීන් වහන්ස.
බලාගෙන
කොහොම හරි දරාගෙන ඉන්නක තමයි මේ වෙනකොට කරන්නේ. මුල දවස්වල ස්වාමීන් වහන්ස නිකන් මේ වාඩි වෙලා විනාඩි 10 15ක් ඉන්න බෑ පුදුමාකාර වේදනාවක්. දැන් ඒක විනාඩි 40ක් 45ක් කරන කතර දරන්න පුළුවන්.
ඔව් දැන් එතකොට හිතන්න ඔයා විනාඩි 5යි ඉස්සර 10යි කරේ.
එහෙමයි ස්වාමීන්.
විනාඩි 45 වෙනකම් වැඩි කරගන්න මොකද්ද කරේ?
දරාගෙන
ඉන්න. ඔව් ඒ දරාගෙන ඉන්න ගමන් තමන්ගේ සතිය ටික ටික වැඩි වෙලා තියෙනවා. මම මේ පන්න ඕ මම මේ පන්නනවා ඉතුරු ටික. මම මෙච්චර කල් කරපු ටික මට වැඩක් නැහැ. ඒ ටික ඔයාලට තියෙන ඔයා දන්නවා. ඒකට තෑගි දෙන්න ඕනේ නැහැ. මම මේ කරන්නේ ඉතුරු ටික පන්නන්නේ toy විදිහටමයි අපේ තියෙන්නේ අර උග්‍ර වේදනාව. වේදනාව දිහා බලාගෙන ඉද්දි ඒක වැඩි වෙනවා. හැබැයි වැඩි වෙනවා කියන්නේ හිතෙන්. හිතෙන් වැඩි වෙනවා කියන්නේ ඒ වේදනාවට තියෙන අපේ ද්වේෂය. තෝ නොදකින් මේක එන්න එපා. තෝ ඵලයන් කියන අදහස තියෙනවා. නැත්තම් හිතන්ද ඇත්තටම ওই තියෙන කුණුහරප කතාවක්, ටෙලි නාට්‍යයක් හරි චිත්‍රපටියක් හරි මොකක් හරි දෙයක් හොඳට කල්පනා කර කර ඉන්න වේදනාව දැනෙයිද කියලා බලන්නකෝ. වන්නේ නිකන් ඔය පරියන්ක ඉද්දී හොඳ වේදනාවක් කෙන වෙලාවක ඔයා ආසම දෙයක් මතක් කරන්නකෝ. අර වේදනාව දැනෙනවද? අනිවාර්යෙන් කරලා බලන්න. වේදනාව කියන්නේ චෛතසිකයක්. මේ සිතුවිල්ල. ඒකට එච්චර දෙයක් කරන්න බෑ. ඒකට කිසිම දෙයක් කරන්න බෑ. නමුත් මේ වේදනාවට පුළුවන් අපේ හිත හවුස්සලා අපේ ද්වේෂය වැඩි කරන්න. ද්වේෂය වැඩි කරපු ගමන් හાર્ට් ඇටැක්ද ගිඩිනස්ද ඕන එකක් එන්න පුළුවන්. ඒක හින්දා පුළුවන් තරම් يعني දත්මිටි කහගෙන නෙමෙයි මං ඉන්න කියන්නේ. ඔයා ඔය කරපු විදිහෙම තව චුට්ටක් වේදනාව දිහා ඇයි බයෙන් බලන්නේ කියලා හොඳට ඔයාගෙන් මහන්නේ. ඇයි මේ වේදනාවට ද්වේෂ කරන්නේ? වේදනාව ඇයි තියෙන තැන මට බලන්න බැරි? වේදනාව
හොඳයි.
හොඳට බලන්න ඒක වේදනන් පසනාවකට යනවා. ඒක චුට්ට චුට්ට කරලා වාර්තා කරන්න. එතකොට පුළුවන් අපිට මේ ඉදිරියකට යනවාද කියලා බලන්න. ඉතින් ඒ අතරෙත් පුළුවන් කායන පසනාවට හිත දාන්න. මං කියන්නේ පොඩ්ඩක් රැඩිකල්ව වේදනාවටත් එන්න දෙන්න. එළ හොඳට බලන්න. එතකොට ඔයා කොහොමදත් මැරෙනවා, බය වෙන්න එපා. ඒ මැරෙද්දී ඔයාලට බය නැතුව මැරෙන්න පුළුවන්.
හොඳයි
සර්. හරි. හොඳින් මැරෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා
කරනවා.
සර් නයි.
ප්‍රසන්න වහන්සේ එක අතක් ඉස්සුනා, ඊට පස්සේ ආයි නැති වෙලා ගියා. මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒ මහත්මයාට හෝ මහත්මියට නැවතත් අත ඔසවා ප්‍රශ්නේ ඉදිරිපත් කරන ලෙස අන්මියුට් කර.
අවසරයි ස්වාමින් වහන්ස, තව ප්‍රශ්න නැත්නම් මං ගෞරවයෙන් ඉල්ලනවා අපේ කුසල ස්වාමීන් වහන්සේට සාගර ස්වාමීන් වහන්සේ දේශනා කරපු දේවල් සම්බන්ධයෙන් තව එකතු කරන්න යමක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පොඩි වෙලාවක් අරගෙන තව මොන හරි කරුණු ටිකක් ඉදිරිපත් කරන්න.
මොනවා එකතු කරන්නද ඒකට? ඈ ඇයි කියපු ටික හැටියට එකතු කරන්න කියලා නිකන් මං අමාරු වැටෙන කේස් ඇත්තේ.
අවසරයි ස්වාමීන් වහන්සේ, එහෙම නෙවෙයි දැන් වෙලාව තාප්ටි විනාඩි 5ක් වගේ තියෙන නිසා අද කතා කරපු දේ සමරිය අපා කිස්මා ස්වාමීන් වහන්සේ නම් මම ඔබ වහන්සේ නැත්තම් ඒ අත උස්සනට අවස්ථාව ලබා දෙන්නම් ස්වාමීන් වහන්සේ. මම ගෞරවයෙන් ආරාධනා කරනවා නාමන්ත තන්සිගේ මහත්තයාට තමන්ගේ මයික් එක අන්මියුට් කරලා තමන්ගේ ප්‍රශ්න පත්තරන්.
පරියංකේදී හෝ සක්මනේදී කිසියම් කායික වේදනාවක් ආවම අවධානය යොමු කරන්න උත්සාහ කරන්න ඕන ඒ වේදනාවටද, එහෙම නැත්නම් මූල කර්මස්ථානයටද? දැන් වේදනාවටත් යොමු කරන්න පුළුවන්, මූල කර්මස්ථානයට ප්‍රධාන වශයෙන් යොමු කරන්න හිතාගන්නත් පුළුවන්. දැන් වේදනාවට යොමු කරොත් අර මූල කර්මස්ථානය ටිකක් ගිලිහෙන්න බැලීමක් තියෙනවා. ඒ ගැන දැනගන්න කැමති සයින්ස්.
ඔව්, ඒකේ මම දකිනවා ක්‍රම තුනක් වගේ. පැහැදිලිද? ඇහෙනවද?
එහෙමයි සොයනස, ඇහෙනවා.
එතකොට අපිට මහත්ය මූල කර්මස්ථානේ මොකද්ද?
දැන් කියන්නේ සක්මනේදී උනේ මේකයි, සක්මනේදී දවසක් මට ක්‍රෑම්ප් එකක් ආවා. ඉතින් මං හරියටම පැය භාගෙ පැඳදි වගේ. ඊට පස්සේ මම හිතුවා මේ ක්‍රෑම්ප් එක කමන්නේ, මම මේක දෙකපාරයි එහෙම කරද්දී ආවේ. මම මේක දිගටම කරලා බලන මොකද වෙන්නේ කියලා. මේ එක්ස්පෙරිමන්ට් එකක් වගේ මම දිගටම කරගෙන ගියා. ඒ විනාඩි 10කට පස්සේ රිදෙනවා කොට කියනට ක්‍රෑම්ප් එක අඩු වෙලා ගියා. මේ ඉතින් ඒත් මම ෆෝකස් කරේ මේ මූල කර්මස්ථානයේ අර යටිපතුල, ඒ කියන්නේ ක්‍රෑම්ප් එක මගාරවල තනිකරම යටිපතුල ගැනම හිතාගෙන ගියා. ඉතින් ඒකේ තියෙනනි පොඩි සනීප මේකක් එතන ඒකාග්‍ර වෙන එක. එතකොට ඒකෙන් අර ක්‍රෑම්ප් එකත් එක්ක මම ටිකක් පොඩ්ඩක් අර ක්‍රෑම්ප් එකේ පැත්තකටම තල්ලු කර කර ගියා ওই විදිහට. ඉතින් ඒක මට ඒ වෙලාවේ ඒ මට්ටමකට හරි ගියා. හැබැයි මට හිතුණා ඊට වඩා බොහොම ඒ වෙලාවේ සමහර විට පහසු වෙන්න තිබ්බ ක්‍රෑම්ප් එක ගැනත් සීය පවත්වන එක සමහරට යටිපතුලට වඩා. මේ එතනදී දැන් වේදනානුපස්සනාව විදිහට මම එක කරේ නෑ. මම එක කරේ තනිකරම සක්මන් භාවනාවක් විදිහට. වේදනාව විදිහට ගත්ත යටිපතුලම විතරයි, අර අනිත් වේදනාව ගත්තේ නෑ හිතට. එතනදී එතන මොකක් හරි එතන තව තොරතුරු තියෙනවද ස්වාමීන් වහන්සේ? එතන මම දැනගන්න ඕන.
ඔව්, මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. එතකොට ওই ක්‍රෑම්ප් එකේ වේදනාව නැතුව ගියේ ඔයා යටිපතුල හිත තිබ්බ කියලා හිත තිබ්බ හින්දද?
නෑ නෑ, ඒක නැතුවගේ සවිනන්ස, ඒක නිකන් කායික ක්‍රියාවක්. එතනට වැඩිපුර ලේ යන්නේ නැති මේ මොකක් හරි චලනයේ වෙච්ච මොකක් හරි දෝෂයක් අඩුපාඩුවක් නැතිකල යන්නේ නැති, ඒක ස්වභාවික කායික වශයෙන් එක ගියේ. මානසිකව මම ඒක මේ හැන්ඩල් කරපු විදිහ විතරයි එතන මම වෙනස් කරේ.
ඔව්, ඒ කියන්නේ මානසික හැන්ඩල් කරන දේ ගුණ සක්මන කරද්දී ওই ටික සනීප වෙනවා. සාමාන්‍යයෙන් තියෙන වේදනාවල් ටික අඩු වෙලා නැති වෙලා යනවා. අපිට තියෙන ප්‍රශ්නේ මොකේද හිත තියන්නේ කියන එක.
එහෙමයි.
එතකොට මම කියනවා කෝකේ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආදුනිකයර කියන්න තියෙන්නේ අපි ඉස්සල්ලාම ප්‍රැක්ටිස් කරන්න කියන යටිපතුලනේ. ඉතින් ඒකින්ද පුළුවන් තරම් එක ක්‍රමයක් තමයි යටිපතුලටම හිත ගන්න එක ඔය කියන වගේ.
හරි.
එතකොට ඔය කියන වගේ යටිපතුලටම හිත ගන්න එක මුලින් ප්‍රැක්ටිස් කරනවා තමයි. ඊට පස්සේ හිතන්න මහත්ය ඇඳක නිදාගෙන ඉද්දි කවදා හරි මරණ මොහොතේ ඔය වේදනාවක් ආව කියලා. එතකොට අපිට ඇවිදින්නත් බෑනේ යටිපතුලට හිත තියන්නත් බෑ. එතන ආනාපානෙ පුරුදු කරලා තිබ්බොත් ආනාපානෙ බලන්න පුළුවන්. කය පුරුදු කරලා තිබ්බොත් කය බලන්න පුළුවන්. ඕක එක ක්‍රමයක්. දෙවෙනි ක්‍රමේ තමයි ආනාපානෙ පුරුදු කරලා ওই වගේ වේදනාවල් වලදී වේදනාව බලන්න පුරුදු කරනවා. එතකොට ආයේ අපි ආනාපානෙටවත් කයටවත් හිත දාන්න දෙයක් තියෙනවද වේදනාව තියෙද්දි? ඒක අරමුණක් කරගත්තොත්
නෑ. එතන තනිකරම වේදනාව
අරමුණ. තනිකරම මූල කර්මස්ථානේ වේදනාව. එතකොට වේදනාව දිහා බලන්න පුරුදුනොත් ආයේ අමුතුවෙන් මූල කර්මස්ථානයක් හොයන්න ඕනද?
අවශ්‍ය
නෑ. නෑ අවශ්‍ය නෑ. හැබැයි අපිට මේකට තියෙනවා හරි අකමැති අපි වේදනාවට. මොකද ඒකට තියෙනවා ටිකක් අපිට දඟලයි කියන්නේ අපිට තියෙන්න බෑ හිතේ බය නැතුව ඒක දිහා බලන්න පුළුවන් ගතියක්. ඒකට හොඳ පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. එතකොට ඒ තියෙන පෞරුෂත්වෙත් ගොඩ නැගෙනවා. ඒ අපිට විතර නෙමෙයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේටත් වේදනාවක් දරා ගන්න බැරි භාග්‍යවතුන් වහන්සේ ඇවිල්ලා මොකද අහන්නේ වේදනාව දරන්න පුළුවන්ද? බෑ. වැඩි අඩු වෙනව නේද? නැහැ නැහැ වැඩි වෙනවා. ආයි මොකුත් නැහැ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ මොකද ගලන්න. ඉතින් මේ කට්ටියන්ටත් ඊට පස්සේ බොජ්ජංග ටික තින්නේ. ඒකෙහිඳ මේ වගේ දැන් වේදනාවට හුරු වෙලා වේදනාවක් විපස්සනා කරන්න පුළුවන් නම් බොජ්ජංග වලට පුදුමාකාර ප්‍රයෝජනක් දෙනවා. බොජ්ජංග වැඩිවීමට ලොකු හේතුවක් වෙනවා. ඉතින් පෞරුෂත්වයත් වැඩෙනවා. ඉතින් අපිට පුළුවන් නම් ඔය ඕනම වේදනාවක් දරා ගන්න පුළුවන්. ඉතින් මායත් බය වෙනවා. ඉතින් එතකොට අපිට මරණය කියන එකත් අත්දැකීමක් විතරයි. ඒකෙත් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් අපිට ඒක දරන්න බෑ කියන්නේ අපි තාමත් අපි ගන්නවනේ මගේ කකුල කියලා. පැහැදිලිද?
එහෙමයි.
මේක මගේ කකුල. ආමින්නාන්තේ කකුල නෙමෙයි ආමින්නාන්තේ නම් කියයි මගේ කකුල රිදෙන්නේ කියලා. නමුත් අර ස්පිරිතාලේක අපේ අර මහත්තෙක් මෙයා වුණා කකුල් දෙකම දරන්න බැරි වේදනා ස්නායුවල ප්‍රශ්න. ඉතින් මේක අර මේ නෙවිල් ෆර්නාන්ඩෝ හොස්පිටල් එකේ හිටියේ. ඊට පස්සේ මෙයාට බේත් නැහැ කිව්වලු. බේත් නැහැ දෙන බේතුත් දරන්න අමාරුයි. ඊට පස්සේ මෙයාට ලොකු සංසි දීලා තියෙන උත්තරේ සක්මන් කරපන් උණු වතුර බීපන්. මූ දවස පුරාම සක්මන් කරනවා උණු වතුර වුණා. අන්නේ අන්තිමට අර ලෙඩේ සනීපුණා. දොස්තරලත් දරා දොස්තරලට හිතා ගන්න බැරි වුණා. ඊට පස්සේ දැම්මූ මේ කර්මට්ටාන ආචාර්ය නෙවිල් ප්‍රනාණ්ඩු එකෙන් ඔක්කොම දොස්තරවරු මෙහෙ මීත්‍රි ගලාව මේ මොකද්ද මේ රහස කියලා හොයන්න. මොකුත් නෙමේ මේ අපේ තියෙන ද්වේෂය. අපිට ද්වේෂය අපේ තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඔන්න මේ වේදනාවට දරා ගන්න බැරි මට්ටමක් තියෙනවා නම් අපේ ඇතුළත අපි ද්වේෂයක් තියෙනවා වේදනාව සඳහා. ඒක චුට්ට චුට්ට අපි වේදනාවට හුරු කරන්න පුළුවන් නම් අර ද්වේෂය අපිට ටික ටික දරා ගැනීමේ ශක්තිය වැඩි වෙනවා. ඉතින් ඒක ඒක දෙවෙනි ක්‍රමයේ. පළවෙනි ක්‍රමය මොකද්ද? පුළුවන් තරම් කයර දාලා කයත් එක්ක ඉන්නවා. වේදනාව එද්දිත් කයර දානවා. නමුත් දවසක එනවනම් කයට වඩා අරමුණු වෙනවනම් වේදනාව ඊට වඩා වැඩි මට්ටමකට වේදනාව යනවනම් අපිට වේදනාව අරමුණු කරන්න පුළුවන්. ඒක ටිකක් ඊට වඩා ත්‍රිවිධයි නාම ධර්මයක්. යන්නෙම නෑ සතියේ වේදනාව ආවොත්. ඒක හොඳ මූල කර්මස්ථානයක් කරගෙන මහසි සෑඩෝ සාමණේරසික පොතේ තියෙනවා මේ වේදනාව ගෙට වැඩිය සිරු දෙවුදුව වගේ බාරගන්න කියලා. ඒකෙන් ලැබෙන සතිය, ඒකෙන් ලැබෙන සමාධිය කයෙන් ලැබෙනවට වඩා ප්‍රබල හිඳ තමයි වේදනාව පසනව දෙන්නේ. ඊට පස්සේ පුළුවන් චිත්තානුපසනාවට බලන්න මේ හිත කොහොමද වැඩ කරන්නේ? මගේ වේදනාවක් වැඩි වෙද්දි කොහොමද මගේ හිත වැඩ කරන්නේ? ද්වේෂය එන හැටි, ඒක එපා වෙන හැටි, ඒ වගේ හොඳට චිත්තානුපසනාවක් කරන්න පුළුවන් අර වේදනානුපසනාව හොඳ බේස් එකක් තියෙනවා නම්. කෙලිම යන්නත් පුළුවන්. නමුත් අපිට කරදරයකදී අපිට දරන්න බැරියයි. එහෙම දුවන්නේ ඔළුව අත ගන්නවා, පිම්බිනවා, අපිට රිදෙනවා, අපි බේත් දෙන්න ගන්නවා, දුවනවා ස්පිරිතාලවලට. ඇයි මේ අර වේදනානුපසනාවට තියෙන බය? එතකොට චිත්තානුපසනාවක් කරන්න පුළුවන් නම් ඇයි අපි දුවන්නේ එහෙම? ඒකින්ද අර කායනුපසනාව, ඊට පස්සේ වේදනානුපසනාව, ඊට පස්සේ පුළුවන් අපිට මේ ඔය ඒ දෙකම අපිට ප්‍රයෝජනෙට ගන්න චිත්තානුපස්සනාව සඳහා. ඒකින්ද කායඅනුපස්සනාව හොඳවට පුරුදු කරන්න මහත්තයා. ඒ වගේම වේදනානුපස්සනාවටත් ආවට බය නැතුව ඒක විපස්සනා කරන්න පුළුවන්. පැහැදිලිද? කරන්නේ වේදනාව දිහා හොඳවට බලන් ඉනවා. අර කලින් එකේදීත් නෝන කිව්වේ වේදනාව දිහා බලාගෙන ඉද්දි වැඩි වෙනවා. එතකොට අපි වැඩි වෙද්දි අපි කොහාට හරි දාන්න හොයනවා. අනේ දැන් මට බලන්න බෑ, මං කයට දාන්නද කියලා අහනවා. ඒ මොකවත් නෙමෙයි අර වේදනාව වැඩි වෙන එකේ බලන් ඉන්න බැරිකම. නමුත් වේදනාව දිගටම වැඩි වෙනවා නම් අපිට ඒක හරි සැපක් නේ. ඒකට හුරු වුණා නම් ඒකත් සැප. නමුත් වේදනාව ඊට පස්සේ අඩු වෙලා යනවා. වැඩි වෙච්ච වේදනාව අඩු වෙලා යනවා. නමුත් ඒ අඩු වෙනකන් අපිට බලන් ඉන්න බෑ. ඊට පස්සේ අඩු වෙච්ච වේදනාව ආයෙ වැඩි වෙනවා. එතකොට හොඳට බලන්න පුළුවන් දුක වේදනාවක අවසානයේ සැප වේදනාව. සැප වේදනාවක අවසානයේ දුක වේදනාව. ඉතින් අපි ඕකෙදී අපිට අපේ හිත කතන්දර හදනවා. සැප වේදනාව දෙක කතන්දරයක් හදනවා, දුක වේදනාව දෙක කතන්දරයක් හදනවා. වැඩිපුරම දවසේ අපි ඉන්නේ සැපත් දුකත් නැති මධ්‍යස්ත වේදනාවක තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් ඒක අල්ලන්න බැරිකම තමයි අපේ අවිද්‍යාව, එතන තමයි හටගන්නේ. ඒක ඉදි තමයි අපි ගොඩාක් ප්‍රපංච කරන්නේ. ඒක තමයි අපි ප්‍රමාදයට වැටෙන්නේ ඔන්න ඔය අදුක්කම සුඛ වේදනාවේදී. මොකද අපිට ප්‍රශ්නයක් නැහැනේ. අපි ප්‍රශ්නේ එන්නේ එක්ක දැඩි දුක වේදනාවකදී නැත්නම් සුඛ වේදනාවකදී. ඒකයි පටාචාල කිසෝගතමිලා මේ පැත්තට නැඹුරුනේ අර වේදනාව දෝමනස්ස වශයෙන් දරා ගන්න බැරි හින්දා. ඉතින් අන්න ඒක තමයි වේදනානුපස්සනාව කියන්නේ. මෙන්න මේකේ මුල මැද අග දුක සැප අදුක්කම සුඛ මේ විදිහට වෙනස් වීම බලන්න පුළුවන් නම් ඒකට වේදනානුපස්සනාව කියනවා. ඉතින් ඒක මුලින් කායනුපස්සනාව හොඳට හුරු කරලා තමයි ওই වේදනානුපස්සනාවට ඔළුව දාන්න ඕනේ. නැත්තම් ටිකක් මූණ පැංගිරි වෙනවා. ඉතින් මං මේ දෙන්නේ පණිවිඩේ චුට්ටක් හරි පරියන්කේ චුට්ටක් හරි කායනුපස්සනාව පැයක් කරනවා නම් විනාඩි 5ක් හරි වේදනානුපස්සනාවට දාන්න පුළුවන් නම් අන්තිමට කොහොමද තේනවනේ වේදනාව. අන්නේ ඒ ටිකත් මේ ඉරියව් වෙනස් නොකර මේවා කරන්න පුළුවන් නම් ඒක හොඳ පෞරුෂත්වයක් වැඩිවීමක් කියලා මං හිතනවා.
එහෙමයි සොයනස්. හරි බොහොම පින් සොයනස් මේ අවස්ථාවට ප්‍රශ්නෙට මේ බොහොම ස්තුතියි.
හරි
අවසරයි.
හරි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඔකේ ස්වාමීන් වහන්සේ වෙන ප්‍රශ්න හෝ අත කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට මම රාජිකාවෙන් ඉල්ලා සිටිනවා ඉතිරි කරගෙන යන්න කියලා වැඩසටහන ඉදිරි ටික.
අවසරයි ස්වාමින් වහන්ස, දැන් අපේ පැයක කාල සීමාව ඉවර වෙලා තියෙන නිසා මට චැට් මාර්ගයෙන් කෙනෙක් දන්වලා තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා කියලා ස්වාමින් වහන්ස අවසර ලබා දෙන්නද? හා කියලාද කිව්වේ ස්වාමීන් වහන්සේ?
එහෙමයි.
එහෙමයි ස්වාමීන් වහන්ස, මම ලිලංකට ආරාධනා කරනවා මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. දැන් ඉස්සෙල්ලා ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ විස්තර කළා. අපි එක්ක ඉන්නේ දුක, මේ දුක් වේදනාවක, එහෙම නැත්නම් සැප වේදනාවක, එහෙම නැත්නම් ඉන්නේ අදුක්කම සුඛ වේදනාවක කියලා. එතකොට ඒකම ස්වාමීන් වහන්සේ කිව්වා මේ අදුක්කම සුඛ වේදනාවේ ඉන්නකොට තමයි වැඩිපුරම ප්‍රපංච කරන්නේ අපි කියලා. එතකොට අපි අදුක්කම සුඛ වේදනාවක ඉන්න අවස්ථාවක කොහොමද ප්‍රපංච නොකර ඉන්නේ කියලා කියන එක ගැන තමයි මට තියෙන ප්‍රශ්නේ.
ඔව්, ඒක පොඩ්ඩක් මම නිවැරදි කරනවා. ප්‍රපංච කරන එක ඕනම වේදනාවක සිදුවෙනවා. නමුත් අවිද්‍යාව තදටම වැඩ කරන තැනක් තමයි අදුක්කම සුඛය. ඒ කියන්නේ නිකන් හිතනද අපි බොජ්ජංගවලත් අන්තිම බොජ්ජංගය තමයි උපේක්ෂාව. ඊට පස්සේ විපස්සනා ඥානවල අන්තිම ඥානය තමයි සංකාර උපේක්ඛා ඥානය. ඒ දෙකේම උපේක්ෂාවට අපි අරන් යන්නේ භාග්‍යතුන් වහන්සේ. ඇයි උපේක්ෂාවට අරන් යන්නේ? උපේක්ෂාවෙදි විතරයි අවිද්‍යාව වැඩ කරන හැටි බලන්න පුළුවන්. අනික් වෙලාවේදී අපි ගොඩාක් ප්‍රපංච වෙනවා. ඔය හැම තැනක ගොඩාක් ප්‍රපංච වෙනවා ඔය දෙපැත්තේ අන්ත දෙකේදී. නමුත් මේ ප්‍රපංච වෙන හැටි, අවිද්‍යාව වැඩ කරන හැටි බලන්න පුළුවන් අර උපේක්ෂා මට්ටමට එද්දී. පැහැදිලිද? එතකොට අපේ ජීවිතේ ওই දෙපැත්තට අපි දෝලණය වීම තමයි අපිට අර මැද අල්ලන්න බැරිකම තියෙන්නේ. ඉතින් ඔය දෙපැත්තට දෝලණය වීම හැම දෙයකින්ම සිදු වෙනවා. ඒ කියන්නේ රාගයේ, ද්වේෂයේ වශයෙන් නැත්නම් වේදනාවත් දෙපැත්තට යනවා. එක කාලයකදී පුදුමාකාර විදිහට සුඛ වේදනාව දැනෙනවා, පරියන්ක හොඳට යනවා. ඊට පස්සේ සමහර කාලවල පුදුමාකාර කය වේදනාවක් දැනෙනවා, පරියන්ක කොහොමඩත් ඉන්න බෑ, ලුණු මිරිස් වගේ. ඉතින් මේ දෙපැත්තට එද්දී අපි කතා හදනවා. මේකෙන් පුළුවන් තරම් මග අරින්න උත්සාහ කරනවා. නමුත් මේ දෙකම මේ හිතෙන් හදන මායාවක් කියලා තේරුම් ගන්න එකම මේ තැන තමයි ඔය මධ්‍යස්ථ වේදනාව කියන මැද උපේක්ෂාවට එන. ඒක උපේක්ෂාවට එන්න අර දෙපැත්ත හොඳට දරා ගැනීම හැකියාවක් තියෙන්න ඕනේ. සුඛ වේදනාව ආවට පස්සේ ඒකට උදංගනන් නැතුව, දඟලන් නැතුව, සහ ඊට පස්සේ දුක වේදනාවක් ආපුවම ඒකට කෑ ගහන්න නැතුව, දොස්තරලා හොයන්න නැතුව මේ මොකද්ද වෙන්නේ කියලා හොඳට දෙපැත්ත උපේක්ෂා මට්ටමට එන්න එන්න මැදට එන කාලේ වැඩි වෙනවා. ඉතින් මේ මැද සාමාන්‍ය ජීවිතයේදී අපි ගොඩාක් මේ ওই වේදනාවත් එක්ක නෙමෙයි ඉන්නේ. නමුත් අපිට ඒකෙදි අපි අප්‍රමාද නැහැ. ඒ කියන්නේ මොනවද මේ හිතේ වැඩ කරන්නේ කියලා අපි බලන්න පුරුදු වෙලා නැහැ. පැහැදිලිද? ඉතින් ඒක පුරුදු වෙන්න පුළුවන් ওই පරියංගේ භාවනාවේදී තමයි ওই දෙපැත්තට යන විදිහ හොඳට දකින්න පුළුවන්. චක්‍ර ගොඩාක් කරගෙන මුන කියන්නේ හැමෝම මුල විනාඩි 45 ෂෝ. ඒකට කියන්නේ ඉටිපන්දම් භාවනාව කියලා. ලොකු සංහස කියන්නේ ඔය සෙන් බුද්ධාගම තියෙන ඉටිපන්දම පත්තු කරලා භාවනා කරන විනාඩි 45 ෂෝ. ආයේ මොකුත් නැහැ. වැක්කිරන ටිකත් වැක්කිරලා ෂෝක් එකට ඊට විනාඩි 45න් පස්සේ තමයි නැකිట్లా උඩන දාඩිය දාලා ඇඟ මේවලා ආයේ පටන් ගන්නෙ. ඒ කියන්නේ පළවෙනි චක්‍රය ඉවරයි ඊට පස්සේ දෙවෙනි චක්‍රය ආයේ පටන් ගන්නවා. එතනදී නැකිටිනවා. ඊට කියන්නේ මේ වගේ චක්‍ර 30ක් 40ක් එකපාරියන්ගේ කරකවන්න පුළුවන් නම් මොන වගේ උපේක්ෂාවකට යයිද? ඔන්න ඕක තමයි අපි මේ අදුක්ම සුඛී කොහොමද කියලා දැනගන්න මේ පරියන්කේ හරහා ඉගෙන ගන්න ක්‍රමය. ඉතින් මේක දිගට දිගට කරගෙන යන්න ඕක හරහා අමුතුම තරහා ගැනීමක් උපේක්ෂාවක් ලැබෙන ඔය හැම කෙනාගේ මම අහන්නේ ඒකයි. ඔය කියන ප්‍රශ්නේ මැරෙද්දී අපිට උත්තර තියෙනවද? අපි මගෙන් අහන්නද? ඊට කලින් මේ වෙන්න තියෙන දේ හැම දෙයක්ම අපේ පරියන්කේදී අපේ හොඳ හයිය හතිය තියෙන වෙලාවදී අපිට විඳ ගන්න පුළුවන් නම් මොකටද බය වෙන්නේ අපි? ඒකනේ පෞරුෂත්වය කියන්නේ. ඒකනේ භාවනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නේ. එහෙමයි. ඔව්. මං හිතනවා උත්තරේ හරියටම ලැබුණේ නැහැ. මං දුන්නෙත් නැහැ. එතන උත්තරේ හරියට දුන්නේ නැත්තේ කරලම් බලන්න ඕනේ. එතකොට ඔය සාමාන්‍ය අදුක්ම සුඛ කියන එක දැනගන්න අර දෙපැත්ත දෙක දැනගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා. එතකොටයි තේරුම් ගන්න පුළුවන් අපි ගොඩාක් වෙලාවට ඉන්නේ මේ ගොඩාක් වෙලාවට දුක සැපත් නැති අවස්ථාවල. නමුත් ඒක අපි දන්නේ නැතිකමයි තියෙන්නේ. ඒක නිසා ඒක දැනගන්න තමයි ඔය දෙපැත්තක් ඉගෙන ගන්න වෙන්නේ.
එහෙමයි සම්හංස.
හරි. හරි, දේරුවන් සර්ණයි. මේ ප්‍රශ්න ටිකම මගෙන් ඇහුවේ මොකද්ද මේ කුසලාමඳුරන්ගේ ප්‍රශ්නයක්වත් අහන්න රාජිකා දැන් කමන්නේ නැහැ. දැන් වෙලාව ඉවරයිනේ නේ. අනිත් දවස් සම්පූර්ණ කුසලාමඳුරන්ට දෙමු.
එහෙමයි අවසරයි ස්වාමීන් වහන්සේ. මං හිතේ ඔබ වහන්සේ මයික් එක කුසලාමඳුරන්ට දෙන්න නැතුව
අත් තියාගෙන වේදනාව ගැන අහන්න ගත්තානේ මේ කීප ඔක්කොම. ඊට පස්සේ ඒක ඇවිස්සෙච්චින්ද මම්ම උත්තර දුන්න නැත්නම් ඉතින් හරි නැහැ නේ. කුසලාමඳුර මොනවා කියේද කවුද දන්නේ?
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් අපේ කාල වේලාව අවසන් වෙලා තියෙන නිසා අපි වැඩසටහන මෙතනින් අවසන් කරමුද ස්වාමීන් වහන්සේ?
හොඳයි, අපි එහෙනම් ඉවර කරමු නේද?
එහෙනම් ඔබ වහන්සේලා වන්දනා කරන්න අවසරයි.
ආයි පින් අනුමෝදන් කරන්න නැද්ද?
ඉතින් ගිය පාර කිව්වාගේ නම් වහන්සේ පින් අනුමෝදන් කරන්න, මම අපි ඊට පස්සේ වන්දනා කරන්න.
නෑ නෑ වන්දනා කරන්න.
අපි
බලාපොරොත්තු වුණේ ඔහෙන් පින් අනුමෝදන් කරයි කියලා. නදීප් මහත්තයා වගේ දාමු අපි. නදීප් මහත්තයා ඉන්නවද? නදීප් මහත්තයා ක්‍රිකට් ගැහුවේ නැද්ද ළඟදී?
අපිට මේ කොවිඩ් එක ස්වාමීන් වහන්සේ ඔක්කොම ලොක්ඩවුන්.
එහෙනම් අතපය ටික බේරිලා ඇති තාමනේ.
දින දින ස්වාමීන් වහන්සේ කියන වේදනාව මටත් ආවා මේ ෂෝල්ඩර් එකේ මේ පාරියන්ක ඉන්න වෙලාවට කැඩෙන්න වගේනවා ආපහු. ඉතින් දරාගෙන ඉන්නවා.
දරාගෙනම ඉන්න තමයි තියෙන්නේ. හොඳයි, එහෙනම් කරමු.
අවසරයි සන්නාස තිරුවන් සරණයි. අද අපි කිති ධර්ම අනුශාසනාවක් සහ භාවනාට අදාළ ගැටලු විසඳා ගැනීම තුළින් ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරගෙන මේ රස කරගත්තා වූ කුසල කර්මයන් පින්කම්සිලු සත්‍ය අනුමෝදන් වත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එතවතාචම් මෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ